தத்தன்ம ஆரிய அஷ்டாங்க மார்க்கைய வடனோ நெத்தம் பாவனா கண்ணோ தியனே கத்தியன்னே பாவனா கண்ணோ தியன்னே சத்துராட சத்தி மார்க சத்தியத்தை ஐசி கல்யாண மித்ர அசுர சத்தர்ம சிரவனே சோதா பத்தி அங்க இக்கென சுவாங் பலையத்தை பெமினிம சதா அவசிய அங்க அத்தராத்தியனா கல்யாண மித்ரசுர சத்தர்மசிரவனே யோனிசோ மனுஷ்காரே தர்மானுதரம் பிரதிபத்தி டெகாக் கருணு தமங்க பெத்தின சம்பூர்ண வெண்ணோனே கருணு டெகாக் பாஹிரிங் லபின்னோன் தகுத்த கல்யாண மித்ரசுர சத்தர்மசிரவனே கின டெகிங் இசெல்லாம சத்துராரி சத்திய දැනගෙන තියෙනවා. ඊට පස්සේ ඒ ඉගෙනගත්ත දේ නුවණින් මෙනෙහි කරන එක තමයි තමන්ගේ පැත්තේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒකට අවශ්‍ය සීල සමාධි කියන කාරණා දෙක සැපෙයිම තමයි ප්‍රතිපත්ති කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරයේ ධර්මාන්තර ප්‍රතිපatti. එතකොට මේ හතරේ ප්‍රතිපදේ තමයි දික්ක සම්පන්න බව, දර්ශනීය යුක්ත බව, සම්මාදිට්ඨි. දික්ක සම්පන්න පුද්ගලයෙක්ගේ ප්‍රධානම ලක්ෂණයක් තියෙයි. බුද්ධි අවික්ඛප්පසාදේන, ධම්මේ අවික්ඛප්පසාදේන, සංඝේ අවික්ඛප්පසාදේන, පටිච්ච සමුප්පාදෝ දිට්ඨෝ සුද්ධිට්ඨෝ හෝති. මේ අංග හතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තයි. ධර්මය කෙරෙහි, සංඝරත්නය කෙරෙහි එහෙමයි. ඒ වගේම පටිච්ච සමුප්පාද ධර්මය දැකලා තියෙනවා, මනාව දැකලා තියෙනවා කියන දර්ශනය. ඒ පටිච්ච සමුප්පාද ධර්මය හරහායි චතුරාර්ය සත්‍ය ප්‍රකට වෙන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය දැක්කනම් එයා පටිච්ච සම්පදාය දැක්ක කෙනෙක්, පටිච්ච සම්පදාය දැක්කනම් චතුරාර්ය සත්‍ය දැක්ක කෙනෙක්. යමෙක් පටිච්ච සම්පදාය දන්නවා නම් ධර්මය දැක්ක කෙනෙක්. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සම්පදාං පස්සති. යමෙක් පටිච්ච සම්පදාය දැක්කනම් එයා ධර්මය දැක්ක කෙනෙක්. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මය දැක්කනම් බුදුන් බුදුජානන්සේ දැක්ක කෙනෙක්. එතකොට ධර්මය දැක්ක කෙනෙක් සංඝරත්න දැක්ක කෙනෙක් කියනවා. එතෙන්දී මේ කාලවකවානුවේම මම ඔගලන්ට එක කාරණාවක් තමයි අවධාරණය කළේ කරන්නේ. විපාක පැත්ත. ඒ කියන්නේ හොඳට මේ ටික තේරුම් ගන්න ඕනේ. විපාක පැත්ත කියලා කිව්වේ මේ ස්පර්ශ ආයතන හය. චක්කු, සෝත, ගාන, චුවා, කාය, මන කියන විපාකය පැත්ත තේරුම් ගන්න මම පොඩි තේරවිලි කතාවක් කියන්න. තේරවිල්ල ඉස්සර ඔය සිල් සමාදන් වෙච්ච උපාසක උපාසක මහත්තුරු එහෙම කම්මැලිකම යන්ද තේරවිලි වගේ දේවලුත් කතා කරලා තිනවා. ස්වාමිනසත් කතා කළාට කමක් නෑ. හැබැයි ඒවට කියන දහම් ගැට, දහම් තේරවිලි සම්පූර්ණ නිරාවරණය වෙන්නේ ධර්මාර්ථය. කරුවල 1500 අඹරුකකි. ඒ අඹ ගසේ හටගත්තේ ගෙඩි දෙකකි. ඒ ගෙඩි දෙකේ පණුවන්ගේ තුඩු සැටකි. මෙතුන් පදේ තෝරාලා කියන්න සකි කියලා තමයි තේරෙන්නේ. එතකොට කරුවල 1500 යුක්ත අඹ ගහ කියන්නේ මොකක්ද? ඒ අඹගහේ හටගත්ත ගෙඩි දෙක මොකද්ද? ඒ ගෙඩි දෙකේ පණුවන්ගේ තුඩු සැට කියලා නිරෝචනය කරේ මොකද්ද? එලොතන ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි එක විතරක් උදව් කරන්නකෝ. කරුවල 1500 කේ අඹ රුකක කෙලෙස 1500 කින් යුක්ත අඹ ගහක් තියෙනවා. කෙලෙස 1500 කින් යුක්තයි මේ අඹ ගහ. ඒ අඹ ගහේ හටගත්ත ගෙඩි දෙකයි. නාම රූප කියලා ගෙඩි දෙකයි. ඒ ගෙඩි දෙකේ පණුවන්ගේ තුඩු සැටක් තියෙනවා. මොකද්ද ඒ ගෙඩි දෙකේ තුඩු සැට? හැටක් තියෙනවා. ඔය නාම රූප කියන දෙක හරියට විග්‍රහ කළාම ඇවුනේ නැත්. මිත්‍යා දිට්ඨි නෙමෙයි. කියන්නේ ඒ නාම රූප කියන දෙකේ අන්තර්ගත වෙලා තියෙන තුඩු 60ක් ධර්මතා 60ක්. නැහැ. ඔකට ඔබ කියනවා මගේ සතිපට්ඨාන සූත්‍රයේ මං කියන්න දෙහැටම හයි කාණ්ඩ 10ක් තියෙනවා. හරිද? හය වරක් 10 කියන්නේ 60යි. ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි, විඥාන 6යි, ස්පර්ශ 6යි, වේදනා 6යි, සංඥා 6යි, චේතනා 6යි, විතක්ක 6යි, චේතනා 6යි, තණ්හා 6යි, විතක්ක 6යි, විචාර 6යි. ඒක කීයද? 60යි. කොනෝ ඒ ගෙඩි දෙකේ හටගත්ත පණුවගේ තුඩු 60ක් තියෙන සම්පූර්ණ ජීවිතය. ඔය තමයි ওই තේරවිලි ඉස්සර දැහැමි වන මඩුවල කතා කරන තේරවිලි. නමුත් බලන්න ඒ කාලවල ඉන්න උපාසක උපාසිකාවන්ගේ උනා දැනුම කොච්චරද කියලා. නේ? එතකොට එතනදී 6 ගොඩවල් 10ක් ගත්තාම ඒකෙදී ආධ්‍යාත්මික ආයතන 6 ඇහැ ගත්තොත් බාහිර ආයතන 6 ගන්න මොකද්ද? රූපය. විඥාන 6 ගන්න චක්කු විඥාන. ස්පර්ශ 6 චක්කු සංපස්සය. වේදනා 6 චක්කු සංපස්සය වේදනා. සංඥා 6 රූප සංඥා. චේතනා 6 රූප සංචේතන. තණ්හා 6 රූප තණ්හා. විතක්ක 6 රූප විතක්ක. විචාර 6 රූප විචාර. එතකොට ඇහත් රූපියක් ගැටීම නිසා චක්කු විඥාන උපදින තුන් දෙනා එකට ස්පර්ශය ස්පර්ශ නිසා විදින විදින දේ හඳුන්වා හඳුනපු දෙයට කල්පනා කරනවා. කල්පනා කරන නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙන නිසා අරමුණු සිහි කරනවා. සිහි කළා හිතනවා කියලා සම්පූර්ණ ජීවිතය තියෙනවා එක ආයතන. තේරෙන්නේ? ඊට පස්සේ කනගත්තුත් ආධ්‍යාත්මික ආයතන 6 කන ගන්නවා. බාහිර ආයතන 6 ශබ්දය. විඥාන 6 සෝත විඥානය. කියන්නේ ස්පර්ශයෙන් සෝත සංපස්සය, සෝත සංපස්සය වේදනා, සද්ද සංඥා, සද්ද චංජයන්තන, සද්ද තණ්හා, සද්ද විතක්ක, සද්ද විචාර. හරිනේ 10. හරි. කන, සද්දය, සෝත විඥානය, සෝත සම්පස්සය, සෝත සම්පස්සජා වේදනා, සද්ද සංඥා, සද්ද සංචේතන, සද්ද තණ්හා, සද්ද විතක්ක, සද්ද විචාර. ඔය වගේ ආයතන 6ට බෙදුවාම කීයක් හම් වෙනවද? 10 ගානේ 60යි. ඕක තමයි ඒ ගෙඩි දෙකේ පණුවන්ගේ තුඩු සැට. එතකොට මට මෙතෙන්දි කියන්න ඕනේ, පෙන්වන්න ඕනේ දේ තමයි ඉගෙන ගන්න ඕනේ දේ. ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා කියන මෙන්න මේ ටිකට එනකම්ම බාහිර ස්පර්ශ ආයතන 6 යන ගණයට යනවා. බාහිර පැත්තට යනවා. විපාක පැත්තට යනවා. ඒ විපාක පැත්තේ හැමදාම තිබුණේ ස්කන්ධ මාත්‍රයක් විතරයි. කෙනෙක්ගේ ඉපදීමක් නෙමෙයි. සත්‍යයේ ඉපදීමක් නෙමෙයි. පුද්ගලයේ ඉපදීමක් නෙමෙයි. විඥානයේ නිසා නාම රූප වෙලා, නාම රූප වෙලා ආයතන හැදිලා, ආයතන නිසා ස්පර්ශ වෙලා, ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා හට ගන්නවා කියන ධර්මතාව ටිකක් වේ. ඒ ධර්මතාව ටික විපාකයක් කියලා කියන්නේ වර්තමාන, එහෙම නැත්නම් කර්ම රැස් නොවුනොත්, අවිද්‍යාව ඇති නොවුනොත් කිසි කලක නැවත පැළවීමේ හැකියාවක් ඒ ටිකට නැහැ. ඒ ටිකේ රාග, ද්වේෂ, මෝහ නැහැ. සත්ත්ව පුද්ගල ආත්මියෝ කිසිවක් නැහැ. රන් රෙදි මුතු මණික ආදී කාම භණ්ඩ කිසිවක් ඒ ටිකේ නැහැ. ඒ ටිකේ පෙන්නන යථා භූත ලක්ෂණය තමයි නිවනේ ලක්ෂණ හැටියට හඳුන්වන්නේ. අනිමිත්ත ශුන්්‍යත අපනහෙත කියලා. අනිමිත්ත කියලා කියන්නේ රාග වශයෙන් ඇලෙන්න, ද්වේෂ වශයෙන් ගැටෙන්න, මෝහ වශයෙන් රැවටෙන්න කිසිවක් ඒ තුල නැහැ. රාග දේස මෝහ කිසිවක් ඒ තුල නැහැ. රාග දේස මෝහ නිමිති ඇති කරගන්න පුළුවන් කිසිවක් නැහැ. සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි. ශුන්‍යතයි. ශුන්‍යත ධර්මතාවයක් තියෙනවා. ප්‍රාර්ථනා කටයුතු දුව දරුවෝ මිල මුදල් ගෙවල් දුව රාන්දිදී කියලා කිසිවක් ඒ තුල නැහැ. ඒ හිඳ අපනහිතයි. ඒ වගේම ඒ ස්කන්ධයන්ගේ ස්වභාවය අනිත්‍යයි. අනිත්‍ය වෙන නිසා දුකයි. ඒ නිසා මානාත්මයි. කියන ලක්ෂණයක් තියෙනවා. එතකොට කිසිදු වෙලාවක ඇහත් ඇහෙන් ඔබ ඇහැ ගැන කතා කරනකොට ඇහැ අනාත්මයි නම් ඇහෙන් ඔබේ දේවල් ගැන කවර කතාවද? අනාත්මමයි. කන අනාත්මයි නම් කනෙන් අහන සියලුම ශබ්ද අනාත්මයි. ඔය ස්පර්ශ ආයතන 6ම අනාත්මයි. පෙර ජීවිතයක පටිච්චසම්පාදේ අපි බලන්නේ දැන් ඈ වෙනවා. පෙර ජීවිතෙත් ඔන්න ඔය වගේ ස්කන්ධ මාත්‍රයක්, ධර්මතා මාත්‍රයක් ඌ ස්පර්ශ ආයතන 6ක් කොතනක හෝ අපි උපන්න කියලා කියන තැනක හටගත්තන එදා ඒ ස්පර්ශ ආයතන 6 ඇත්ත ඇති හැටිය නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් ඒ ස්පර්ශ ආයතන 6 සිහි කරගෙන තණ්හා වශයෙන්, සත්ත්ව පුද්ගල ආත්ම හැටියට උපාදාන වශයෙන් හිතින් කියින් කිරින් කළ නිසා ඒකේ විපාක හැටියට අද මෙබඳු ස්පර්ශ ආයතන 6ක් ලැබුණා. ඔන්න එදත් ඒ ශුන්‍යතාවය දැක ගන්න දරුව කර්ම භවය හදාගත්ත අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා ඒ පැත්තේ තමයි සත්‍යයේ ඉන්නවා, පුද්ගලයේ ඉන්නවා, රණ රෙදි මුතු මැණික් ඔක්කොම තියෙන්නේ මේ කර්ම පැත්තේ. හරිද? තමම්ම පුද්ගලයක කතා කරනවා, තමම්ම පුද්ගලයන්ට තණ්හා කරනවා, තමම්ම රත්තරන් සිහි කරගන්නවා, රත්තරන් වලට තණ්හා කරනවා. ඈ එහෙම තිබුණු එකේ ප්‍රතිඵලය හැටියට වර්තමානෝ විපාක ස්පර්ශ ආයතන 6ක් හැදුවා. ඔන්න දැන් එයා දන්නවා අතීතේ හේතෝ පංච ඉදානි ඵල පංචක. දැන් මෙතෙන්ටත් එයා දන්නවා පෙර ශුන්්‍යත ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා සත්ත්ව පුද්ගල ආත්ම සංඥාවක් ඇති කරගත්ත අවිද්‍යා ප්‍රත්‍යය. කෙලස් ටිකක් හදාගත්ත අවිද්‍යා ප්‍රත්‍යය. කර්ම රැස් කරගත්ත අවිද්‍යා ප්‍රත්‍යය. ඒ අවිද්‍යා කර්මයන්ගේ විභාගය හැටියට ආපහු හම්බුණා මොකද්ද? විඤ්ඤාණ නාම රූප සලයතන පස්ස වේදනා කියලා මේ ශුන්‍යත ආයතන හයක්. ආයෙත් දැන් කෙනෙක් උපන්න නෙමෙයි. ආයෙත් අනාත්ම වූ ස්කන්ධ ටිකක් ආයතන හයක් හැදුණා. දැන් අද මේ ස්පර්ශ ආයතන හයේ අනිමිත්ත ස්වභාවය, ශුන්‍යත ස්වභාවය, අප්‍රණිහිත ස්වභාවය, නැත්තම් අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය නොදන්නා කමට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් ස්පර්ශ ආයතන හය සිහි කරගෙන තණ්හා වශයෙන්, උපාදාන වශයෙන් හිතේ හිතේ හැසිරෙනකොට අපිට හිතෙන්නේ බාහිර පැත්තේ පුද්ගලයෝ ඉන්නවා, සත්වයෝ ඉන්නවා, මිනිස්සුයෝ ඉන්නවා, රන්දිදි තියෙනවා කියලා, බාහිර එහෙම දේවල් තියෙනවා කියලා අපිට තියෙනවා අත්දැකීම. තේරණේ නැහැ. ඔන්න අර ටිකට මේ වර්තමාන හේතු පහක් දැන් තියෙනවා හදාගෙන. තේරුණාද? දැන් ඔන්න අද දැන් සත්ව කතාවක් හදාගෙන දැන් මනසේ අපි මේ ස්පර්ශ ආයතන හය ශුන්‍යතාවයක්, අනාත්මයි ස්කන්ධ ටික. ඒ ටික නොදන්නා අවිද්‍යාව නිසා කෙනා කෙනාගේ සිත පැත්තෙන් ඒ රූපය ආරම්භයම. ඒකයි වේදනාපච්චය තණ්හා කියන්නේ. මේ වේදනාව ආවා වූ මේ විපාක ස්කන්ධ ටික අරමුණු කරගෙනම තමයි මනසේ හදාගෙන තියෙන්නේ. අද අපේ හිත අපිට බාහිර පැත්තේ සත්‍යයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, වටිනා කියන දේවල් කියනවා කියලා නිමිති හදාගෙන තියෙනවා. හදාගෙන හිතේ හිතේ මේවා තලුමරමර ඉන්නවා. මේ විදිහට අද මේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් වටිනාකමකින් තියෙන ටිකට කියනවා ආයත් වර්තමාන කර්ම. වර්තමාන ඵලයට හේතුවක් හදාගත්තා. වර්තමාන හේතු. අතීත හේතුවට වර්තමාන ඵල, වර්තමාන ඵලයට වර්තමාන හේතු ටික තමයි මොකද්ද දැන් මෙතන ඉඳන් අම්මා බාහිර පැත්තේ අම්මලා තාත්තලා දිහ කරන්න පුළුවන් රන් රිදී මුතු මැණි ගෙවල් දුරවල් යාන වාහන ඉදකලන් මේ අපේ කර්ම භවය. හැබැයි ආයතන හයේ සැබෑම ස්වභාවය විපාක ටික ශුන්‍යතාවය. ඔන්න වර්තමාන හේතු පහට ආයත් මේ වගේම කයක් සවිඥානික කළා මේ මානසික මට්ටම තිබුණොත් දැන් අපි රත්තරන් රිදී මුතු මැණික් වලට තණ්හයි කියලා ඒවා ගන්න යන්න අපිට පුළුවන්කම තියෙන්නේ. අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලිට තෙනෙහස ආදරේ නිසා බලන් දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම මේ මනස තියෙන ගති ටික මුල් කරගෙන ආයත් විඥානේ රූපයකට වැස ගන්නවා. ආයත් අනාත්ම ස්කන්ධ පහක් හැදෙනවා. අතීතේ හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතෝ පංච ආයතින් ඵල පංචකං. තේරුණේ? එතකොට එයා දන්නවා පටිච්ච සමුපාද ධර්මයේ අතීතේ සත්‍යයේ ඉඳලා ආව නෙමෙයි. අතීතේදී උනේ සත්ව පුද්ගල නොවන ආයතන හයේ පිළිසිඳ නොදන්නාකම නිසා සත්ත්ව පුද්ගල ආත්ම සංඥාවක් රාග දේශ මොහ සහගත සිතින් කින් කිරින් තුලින් කර්ම නිමිති හදාගත්තා කියලා දන්නවා. ඒකට විපාකයක් හැටියට වර්තමාන මේ කයක් සවිඥානික වෙලා ආයතන ටික හැදුනා කියලා දන්නවා. ඒද මම උපන්න මගේ නෙමෙයි. අරාවිද්‍ය සංකාරේ දෝෂෙට. අද මේ ආයතන හයේ යතහ භූත ස්වභාවය සිහි කරගන්න බැරුව අවිද්‍යාවේ මේ රූප ශබ්ද ගන්ධ කියන අරමුණු ටික සිහි කරගෙන අද සත්ත්ව පුද්ගල හැඟීමක් උපදවාගෙන සත්ත්ව පුද්ගල භාවකෙන් දුකත් විඳිනවා. දැන් මේ කෙලෙස් ටික නිසා පුද්ගල භාවයකින් සත්ත්ව භාවයකින් දුකත් විඳිනවා. ඒ සත්ත්ව පුද්ගල භාවයේ දුක එතනම විඳලා අතහැරෙනවා. මේ කෙලස්තිකටම මතු මේ වගේ කයකුත් සවිඥානික වෙනවා කියලා දන්නවා. එතකොට සත්‍ය ආපහු කොහටවත් යනවා නෙමෙයි. කොහෙන්වත් ආවත් නෙමෙයි. තේරෙනවා මං කියන ටික. මේක බොහොම ගැඹුරුයි පුතේ. සූක්ෂමයි. කිසි වෙලාවක සාස්ත්‍ර දෘෂ්ටියට හෝ උච්චේ දෘෂ්ටියට යන්නේ නැත්තේ ඒ නිසායි. යේපුයේන කෝ කච්ඡායන ලෝකෝ අතිතං චේව නතිතං ච. කච්ඡායන මේ ලෝකය බොහෝ සෙයින් ඇත සහ නැත කියන අන්ත දෙක ඇතුළු කරනවා. ලෝක සමුදයං කෝ කච්ඡායන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්තිති සන හොති. ලෝක නිරෝධං කෝ කච්ඡායන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අතිති සන හොති. කච්ඡායන යම් කිසි කෙනෙකුට ලෝකය ඇති වෙන්නේ මෙහෙමයි කියලා දන්නවා නම් එයා ලෝකය කියලා එකක් නැහැ කියන්නේ නැහැ. ලෝක නිරෝධය ඇති වෙන්නේ මෙහෙමයි කියලා දන්නවා නම් එයා තියනවා කියන්නේ නැහැ. ඒ උභෝ අන්තේ අනුපගම්මෙන් මජ්ජේන තථාගතෝ අභිසම්බුද්ධ. මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එතකොට මේ පටිච්චසමුප්පාදයේ නොදන්න කෙනාම මරණයෙන් ඉස්සෙල්ලා මේ ඉස්සෙල්ලා අපි හිටියේ නැහැ. මේ දැන් තමයි පහළ වෙලා තියෙන්නේ. ආයෙත් මරණයෙන් පස්සේ යන්නේ නැහැ කියලා උචේ දෘෂ්ටියක් හෝ අතුරු කරනවා නම් නැත්තම් අපි කොහේ හරි ඉඳලා මේ සත්‍යය කොහේ හරි ඉඳන් ආවා කර්ම රැස් කරගෙන නැවත කොහාට හරි යනවා කියලා ඇති අන්තයක් හෝ සාස්වත අන්තයක් හෝ පණුව ගන්නවා නම් පණුව ගන්නේ මේ පටිච්චසම්පාද ධර්මතාවය නොදන්නාකම නිසායි. මේ පටිච්චසම්පාද ධර්මයේ හරහම පමණමයි පිරිසිදුවම චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න පුළුවන්. තේරණේ. එතකොට හොඳට බලන්ද පෙර ජීවිතයකට අපිට ඕනේ මොනවාරි පාඩමක් නෙමෙයි. ඇත්තටම ජීවිත අවබෝධය ඈ. අපි බොහොම විවේකීව හැම දිනම එන්න මාත් එක්කම අපි යන් පෙර ජීවිතයකට කොතනක හරි කමක් නැ මේ වගේ මනුස්ස ජීවිතයක් අපි හිතාගම් ඔන්න අවිද්‍යාවේ මුල් කෙලවරක් නැ අපිට පටන් ගන්න තැනක් තියෙනවා. ඒක පෙර ජීවිතයක ඒක ඉස්සෙල්ලා තිබුණ අවිද්‍යාවක නිසා ගිය ජීවිතේ ස්පර්ශ ආයතන හයක් ලැබුණා නම් ඒ ඔබගේවත් මගේවත් කියලා කෙනෙක්ගේවත් නෙමෙයි. පුද්ගලයෙක්ගේත් නෙමෙයි. සත්වයෙක්ගේත් නෙමෙයි. විඥානය නිසා නාම රූප වෙලා නාම රූප වෙලා ආයතන හැදිලා ආයතන නිසා ස්පර්ශ වෙලා ස්පර්ශ වෙලා වේදනාව ඇති වෙනවා කියන ධර්මතාවයක් තියෙයි හේතු ප්‍රත්‍යය. නැත්තම් ඒ ජීවිතෙත් මේ වගේම ඇහැ රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සයක් කන ශබ්ද තෝතඤ්ඤා සෝත සම්පස්සය කියලා මේ ස්පර්ශ ආයතන හය පැත්තක් හම්බ වුණා නම් ඒ ස්පර්ශ ආයතන හය පැත්තේ කෙලෙස් තිබුණේ නැහැ ඉතින්. රාග දේශ මොහ කර්ම නිමිති තිබුණේ නැහැ අතීතයේදී. එදත් සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය අනිමිත්ත අපනහිත වූ ලක්ෂණයකින් යුක්ත අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ලක්ෂණයකින් යුක්ත ස්කන්ධ පංචකයක් තමයි නැත්තම් ස්පර්ශ ආයතන හයක් තමයි පෙර ජීවිතයේ තිබුණේ. ඒ ස්පර්ශ ආයතන හය යතහ භූත ස්වභාවය පෙන්නලා මනසේ තියෙන පුද්ගල භාවය හදාගත්ත පුද්ගල භාවය වැරදි කියලා පෙන්වන්න කෙනෙක් හිටියේ නැහැ. කියලා දෙන්න කවුරුවත් හිටියේ නැහැ. සාස්තුවරේ හම්බුන්නේ නැහැ අපිට. මේ පෙනෙන ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි පෙන්වන්න පුළුවන් කෙනෙක් ලෝකේ ඇතුළේ හිටියේ නැහැ. හිටියත් අපිට හම්බුනේ නැහැ. හම්බ වුණත් අපිට ඒක තේරුනේ නැහැ. තේරුම් ගන්න බැරි වුණා. ඒ නිසා ඒ ස්පර්ශ ආයතන හයේ ඇස් ඉදිරිපිටට එන රූපේ කන ඉදිරිපිටට එන ශබ්දේ කියන මේ අනාත්ම ස්කන්ධ ටික ආරම්භය ඒ ඇත්ත නොදන්නාකම නිසා අද වගේම එදා දැකපු දේ සිහි කරගෙන මේ අම්මා නේද තාත්තා නේද රත්තරන් නේද රිදී නේද කියලා මනෝමයෙන්ම ඒ දැකපු අහපු අරමුණු රූප ශබ්ද සිහි කරගෙන හිතින්ම රාග දේශ මොහ වශයෙන් හැසිරিলা මම මේ හිතන්නේ කියන්නේ ඇස් ඉදිරිපිට ආපු දෙයට. මම මේ හිතපු දේ බාහිර තියෙන දේ කියන මට්ටමින් මනසේ තියෙන ගති ටික ස්පර්ශ ආයතන හයට මනෝමින් ගැට ගහලා සාධාරණීකරණයක් කරලා ලෝකේ මවාගත්තා. එතත් ඒ ස්පර්ශ ආයතන හයේ කයේ ස්වභාවයේ මම වෙලා මගේ අම්මා තාත්තා අයියා අක්කා කියලා පුද්ගල භාවයකින් උන දුක් වින්දා. එදත් කොතනක හරි හිටියනම් මට බැන්නා, මට ගැව්වා, ලැජ්ජ කෙරුවා, ගැව්වා, නින්දා කෙරුවා කියලා දුක් විඳින්න පුළුවන් කමෙන් එදත් සත්ව පුද්ගල භාවයෙන් හොද්දට ඇතිවෙන්න දුක් වින්දා. ඒ දුක ඒ ජීවිතයේ ਦਿੱත්ත ධම්ම විපාකයක්. කෙලෙස් නිසා ඇතිවෙන විපාකයක්. ඒ ටික තමයි බුදුරජාණන් වහන්සේ සංකීර්තන පංච උපාදාන කන්ද දුක්ඛ කියලා දෙන්නේ. මේ විපාක ස්කන්ධ ටික උපාදාන කරගෙන විඳින දුක. ඊට පස්සේ ඒ ජීවිතයේ ආයුසන්තති අතහැරනකොටම පුද්ගල භාවයෙන් දුක් විඳලා ඒ හේතුවටම ඒ අවිද්‍යා කර්මයටම නැවත ප්‍රතිසන්දි වශයෙන් ස්කන්ධයන්ගේ හට ගැනීමකුත් වුණා. ඒ කියන්නේ මේ පැත්තට ආවා කියන්නේ විඥානයේ දැන් සත්ව කතාව එතනින් ඉවරයි. ඒ ජීවිතේ පුද්ගල කතාව එතනින් ඉවරයි. හරිද? ඒ කර්ම නිමිත්තක්ම සිහි කරගෙන තණ්හාව නිසා විඥානයේ රූපයකට බැහැගෙන නාම රූප වල ආයතන ටික වුණා දැහැදුනා. දැන් ආයේ කෙනෙක් උපන්නා නෙමෙයි. දැන් ආයේ ශුන්‍යත ආයතන ටික. ආයත් මේ ශුන්‍යත ආයතන ටිකේ වර්තමාන ඇත්ත ඇති හැටි කියලා දෙන්න අපිට මුලින් කෙනෙක් හිටියේ නැහැ. ශාස්ත්‍රෝසේ කම්බුන්නේ නැහැ. ඈ? ගෙවල් වල බුදුපතේ බුදු මහරහතන් වහන්සේලාට දුවාදරුව ගෙවල් දරුවල නැති නිසා ගෙවල් වල ඉන්න කට්ටිය ඒ තත්ත්වයට පත් වෙලා නැති නිසා අපිට ඒ උත්තර ටික හම්බුනේ නැහැ. ලෝකෙ හැටි එහෙම තමයි. වර්තමාන ස්පර්ශ ආයතන හයත් ඔන්න දැන් පෙර ජීවිතේ වගේම අනාත්මයි, ශුන්‍යතයි, අපනේත ප්‍රාර්ථනා කටුත් කිසිවක් එකේ නැහැ. ඒබඳු ආයතන හයක් හැදිලා මේ ආයතන ටික මොහු කරා යනකොට ඉද පරිපක්කිත ආයතනන මොහ ඔන්න වර්තමාන කෙලස් ටික සක්‍රියයි. ඊට පස්සේ ආපහු මොහ අවිජ්ජා මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති නොදන්නා මෝහ ස්වභාවයෙන් යුක්ත අවිද්‍යාව නිසා මේ දකින අහන දේවල් සිහි කරගත්තා. සිහි කරගෙන ආයෝහන සංකාර රැස් කරනවා. මේවට හිතනවා හිතින් කීින් කිරින් ඒ දැකපු රූපය සිහි කරගෙන මගේ අම්මා තාත්තා අයියා අක්කා කියලා ඒගොල්ලොන්ගේ එකක් ගත්තාම අම්මා ගත්තොත් අම්මාගේ ගේ නම ගම වාසගම දුවා දරුවෝ නෑදෑය කියල කොච්චර ඒ නිමිත්ත වතා රැස්කෙදී හැකිද. එතකොට ඒක අයායු වන සංකාර. ඊට පස්සේ එහෙම හිතලා ඒ හිතන අරමුණේම තමන් සතුටු වෙනකම නිකාන්ති තන්නා. ඊට පස්සේ මේ පුද්ගලයක් හෙනා කියන්නේ මේ රූපෙට, රූපේ කියන්නේ කෙනාට කියලා රූපේ තමයි දැන් කෙනා හැටියට උපාදාන කළේ. ඒ නිසා කර්ම භවය හැදුනා. කර්ම භවය හැදුනාම ලක්ෂණය තමයි මොකද්ද? තමන් හිතන කෙනෙක් බාහිර පැත්තේ ඉන්නවා වගේ තේරෙන්නේ. කර්ම භවයේ ලක්ෂණය තමයි උප්පත්ති භවයේ අනාත්ම දෙයක්. හටගෙනත් නිරුද්ධ වෙලා. නමුත් ඒ පැත්තේ තිබුණේ තියෙන්නේ මෙහෙම දෙයක් කෙනෙක් පුද්ගලෙක් වගේ තැනකින් තමයි කර්ම භවය හැදුනහම ලක්ෂණය තමයි උප්පත්ති භවයේ පැත්තේ මෙහෙම දෙයක් තිබුණා කියන එක පෙන්වන ගතියකින් නතර වෙලා ඇති. තේරෙන්නේ? ඔන්න එහෙම ගතියක් තියෙන හින්දා අද මේ මම කියලා හිතන්න පුළුවන්. මගේ අම්මා තාත්තා අයියා අක්කා කියලා හිතන්න පුළුවන්. දැන් අදත් පුද්ගල භවයෙන් හොඳට දුක් විඳින්න පුළුවන්. ලැජ්ජා විඳින්න පුළුවන්. මේ ඔක්කොම කෙලස් ටිකේ මේ පුද්ගලයා සම්පූර්ණ නියෝජනය වෙන්නේ කෙලෙස් පැත්තේ. සත්වය සම්පූර්ණ නියෝජනය වෙන්නේ කෙලෙස් පැත්තේ. ඈ සත්ත්ව විසත්ත්ව සත්ත්වටි උච්චති. රූපේ කෙරෙහි බැඳුනේ මනාව බැඳුනේ සත්වයයි කියනවා. වේදනාව කෙරෙහි බැඳුනේ මනාව බැඳුනේ සත්වයයි කියලා කියනවා. තණ්හාවෙන් බැඳුනේ සත්වයයි කියලා කියනවා. එතකොට දැන් අදද උපාදාන කරගෙන ඉන්න ස්කන්ධ ටික විපරිණාම වෙන ගානේ පුද්ගල භාවයකින් ජරා මරණ දුක් විඳිනවා. අම්මා මැරුණා, තාත්තා මැරුණා, අයියා මැරුණා, සහෝදරයා මැරුණා, මල්ලි මැරුණා, තමන් මැරෙයි, තමන් ලෙඩ වෙයි කියලා මේ වගේ ඔන්න වර්තමාන අද මේ මම කියලා හිතන්න පුළුවන් මාව ගෙනාවේ. ආ මං මාව කොහෙන්වත් ආවේ නැහැ. පෙර අවිද්‍යාවට අනාත්ම ස්කන්ධ ටික කරන ස්කන්ධේ මේ ස්කන්ධේ පිළිසින නොදන්නාකම නිසා වර්තමාන මේ මම කියන හැඟීම ගතිය හදාගත්ත, හදාගෙන මේ කයට ආදේශ කරගෙන මේ මාව ජීවත් කරගෙන ඉන්නේ මේ. තව සත්‍ය පුද්ගලයෝ ওই විදිහටම ආපු අය ඉන්නව නෙමෙයි. මේ හැමතැනකම මේ දෝෂයම පටිච්චසමුප්පාද සිද්ධියක්මයි මේ සවිඥානික කයක්‍රම තියෙන්නේ. අනාත්මෝ ස්කන්ධ ටික, ඒ ස්කන්ධ ටික නොදන්නාකම නිසා තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීමක් දැන් තියෙනවා. ඔන්න දැන් වර්තමාන කර්ම භවයේ පැත්තේ තමයි පුද්ගලයෝ ඉන්නවා, සත්‍යයෝ ඉන්නවා. ජරා මරණ සත්ත්ව පුද්ගල භාවයෙන් දුක් විඳින්න පුළුවන්. තේසං තේසං සත්තානං ධම්මි ධම්මි සත්ත්වනිකයි ජාති. දැන් අපි මිනිස්සු වෙලා ඉපදිනවා. දැන් මිනිස්සු මේ වත්තනේ. ඔය කියන සිද්ධියම ඒ කර්ම නිමිති රලුකවම මත හීන ධාතුක විඥානයේ පිහිටලා නිරය ආදී තැනක ආයතන 6 හැදිලා තිබුණා නම් ඒ ආයතන 6 ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා එයාට මම වෙනකොට, මම කියලා කෙලෙස් ටික උපදවා ගන්නකොට ඒ ආයතන 6ම දුක්ඛගතයි මම. ඒ විදිහටම පෙර ජීවිතයේ කර්ම නිමිත්ත මේතත් වඩා සුකුම මට සිලුතු වුණා නම් ඒකට ප්‍රනීත ධාතු විඥානය බැහැගෙන නාම රූප වෙලා ආයතන ටික හැදිලා හැදුනා නම් ඒ තනත්මයි. ඒකේ ආයත වර්තමාන අවිද්‍ය කර්ම කියන ටිකෙන් මම හදාගත්තා නම් ඔන්න දිව්‍ය ලෝකේ දෙවියෙක් වෙලා මම. තේරණේ. මිනිස්සුයෝ කියලා, දෙවියෝ කියලා, බ්‍රහ්මයෝ කියලා මේ හැමතැනකම සිද්ධාන්තය ඕක. එතන එතන ලෝකෙ හැදි හැදි හදා ගන්න. ඊට පස්සේ දැන් අද මේ පුද්ගල භාවයෙන් දුක් විඳ විඳ ඉන්න පුළුවන් කොච්චරත් ස්පර්ශ ආයතන 6 විපාක ටිකේ ආනිසංසය තියෙනකම්, අබ ගහ තියෙනකම් හිටියයි. ඈ අබ ගහ පුරාණ කර්මයට හේතු ටික අතහැරෙනකොටම මොකද වෙන්නේ? කර්ම භව පැත්තේ අපිට ලෝකය සජීවි වෙලා අද අපිට දැනටම තියෙනවනේ ඉන්නවා තියෙනවා කියලා. ඒ විදිහටම අද ඉන්නවා තියෙනවා කියලා සිහි කරලා යන්න පුළුවන් වගේම මේ විඥාණයට සිහි වෙන අරමුණක් සිහි කරලා විඥාණය කයට බැස ගන්න හදනකොට මේ කය බිඳිලා මේකට බැස ගන්න බෑ. එහෙමම රූපයකට බැස ගන්නවා විඥාණය ආයත ආයතෙන් ටිකක් හටගන්න. දැන් අර පුද්ගල කතාව මෙතනින් ඉවරයි මේ ජීවිතේ. ඒකයි මේ ජීවිතේ මම, ඊගව ජීවිතේ මගේ, මේ හැඩේ නෙමෙයි මගේ වෙන්නේ. දැන් මේ රූපයේ හිඳයි මේ හැඩේ මේ මම වෙන්නේ. මේ රූප දැන් මේ ඇස් ඉදිරිපිට ආපු රූප ටිකේ දැන් නැහැ දැයෝ තියෙන්නේ. ඊගවට විඥානයේ රූපයකට බැසගත්තාම ඒ කර්මසිතේ ගති ටිකටයි එතන රූපේ හැදෙන්නේ. ඒ ටිකේ කෙලස් ටිකෙන් එදාට මම කියන ගතිය හදා ගන්නකොට ඒකයි හැදේ ගන්නව එදාට මාව. ඊට පස්සේ ඒ ඇස් ඉදිරි පිටේ එදාට එන රූප ටික තියෙනවනේ. ඒ රූප ටිකේ ඇත්ත නොදන්න කම නිසා සත්‍ය පුද්ගලයෝ කියලා අම්මල තාත්තල ගන්නකොට ඒ රූප වල හැද ගන්නව නෑ දයන්ගේ හැද. නැත්නම් ඉතින් එකම හැඩයක්ම වෙන්න එපේ. තමන්ගේම. එතකොට සුතව තාරිය ශ්‍රාවකයා හොඳට පටිච්චසම්පාදය දන්නවා. සත්‍යය මීට පෙර ඉඳලා ආවත් නෙමෙයි, මරණයෙන් පස්සේ යනවත් නෙමෙයි. දන්නවා සංකිටින පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ සත්පුද්ගල කම කියන එක තියෙන්නේ පංච උපාදානස්කන්ධයකයි. එතකොට විපාක ස්පර් ආයතන ටිකේ තණ්හා උපාදාන වශයෙන් හැසිරිලයි අද මේ පුද්ගල භාවයේ හදාගත්තේ දුක හදාගත්තේ කියලා දන්නවා. මේ ස්පර්ශ ආයත එතකොට දැන් ਉਹ උත්තරයක් ආවා. එදා ඒ විදිහට වෙච්ච නිසා අද මෙහෙම හැදුනා. අද මේ ආයතන ටිකේ මේ විදිහට කර්ම රැස් කරගත්තොත් අනාගතයටත් මේ වගේ කයක් සවිඥානික වෙනවා කියලා එයාට පුබ්බන්තේ ඥානේ තියෙනවා, අපරන්තේ ඥානේ තියෙනවා, පෙර ඉඳන් දැන්, දැන් ඉඳන් අනාගතේ යන පුබ්බන්ත අපරන්තේ ඥානේ තියෙනවා. අනිත් පැත්තට තියෙනවා අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධා කියලා. පෙර ජීවිතයේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති ඇති දැක්කනම්, අවිද්‍යාව නැති වුණා නම්, විද්‍යාව උපන්නා නම්, ඒ දැකපු අහපු රූප ශබ්ද කියන නිමිති සිහි කළ අරගෙන තණ්හා උපාදාන වශයෙන් නොහසුරුවා නම් එදා සත්පුද්ගල භාවයෙන් දුක් විඳින්නෙත් නැහැ. ඒ වගේම මේ වගේ කයක් සවිඥානික වෙන්න ප්‍රතිසන්දි වශයෙන් එන්න කර්ම නිමිතිත් නැහැ කියලා දන්නවා. එදා අවිද්‍යාව සංකාර නොවුනේ නම් අද මේ වගේ කයක් සවිඥානික වෙන්නේ නැහැ කියලා දන්නවා. ආයතන ටික හැදෙන්නේ නැහැ කියලා දන්නවා. අද මේ ආයතන ටිකේ ඇත්ත ඇති හැටි දැකලා අවිද්‍යාව දුරු කළා, විද්‍යාව තිබුණොත් මේ පෙනෙන ඇහෙන දේවල් සිහි කළා. අම්මා තාත්තා දුව පුතා කියලා මනෝමයෙන් හිත හිතා ඉන්න කර්ම රැස් කරගන්න ගතියක් හැදෙන්නේ නැහැ, හදාගන්නේ නැහැ. අදා විද්‍යාව නිරුද්ධ වුණා. පෙනෙන ඇහෙන පැත්තේ රූප ශබ්ද සිහි කරගෙන රත්තරම් මෙච්චර වටිනවා ගන්න ඕනේ කියලා මෙහෙම මනෝමයෙන් සිද්ධාන්තයක් හිත හිතා ඉන්නේ නැහැ. එහෙම වුණොත් අද පුද්ගල භාවයේ විඳින දුකත් නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි, මතු මේ විදිහට කයක් සවිඥානික කරන්ද ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ පැමිණීමක් වෙන්නේ නැහැ. විඥානයේ අවිද්‍යාව නැති නිසා මේ රූපපත්‍ය සත්‍ය පුද්ගලෝ දේවල් තියෙනවා කියලා දැනගැනෙන්නක් නැහැ. විඥානයට ආහාර නැහැ. නාම රූප දෙක පිළිසිඳ නොදකින්න තාක් රන් රෙදි මුතු මැණික් තියෙනවා කියලා දකින්න දැනගන්න. දැන් එහෙම එකක් නැහැ. එතකොට අද ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දැකලා විද්‍යාව උපදවාගෙන තණ්හා උපාදාන කියන මේ ගති ටික අතහැරියොත් සත්පුද්ගල භාවයේ දුකත් කලම නැහැ. ඒකට කියනවා ක්ලේශ පරිනිර්වාණය, අනුපාද පරිනිර්වාණය, සෝපදිසස නිපාත කියලා. පුද්ගල භාවයේ දුක නිවුණු දවසට ස්කන්ධ ටික විතරක් තියෙයි. මේ ස්කන්ධ ටිකේ පැලවෙන්න හේතු නැහැ කියලා මම කිව්වනේ. එතකොට කර්ම නිමිති පුද්ගලයා කියන තැන දෙයාකාරකින් අපිට විපාකයක් විඳින්න වෙනවා. ditth ධම්ම සම්පරායක කියලා. මේ පුද්ගල භාවයේ දුක එකම ප්‍රතිසන්දි දුකක් තියෙයි. පුද්ගල භාවයේ කෙලෙස් ටික දුක නිවුනහම ඒකෙමයි මතු මේ වගේ කයක් සවිඥාන කරන්න පුළුවන් කර්ම නිමිති එතන නැහැ, මුකුත් නැහැ. ඒ නිසා මේ විපාක නාම රූප දෙක යම් තාක් ආයු තියනකන් තියනවා. ඒ නාම රූප දෙකේ ආයුෂ ඉවරෙච්ච දවසට ඒ දීර්යන් වහන්සේ පහනක් නුනා වගේ නිවිලා යනවා. මත්තේ විඥානයේගේ බැස ගැනීමක් වෙන්නේ නැහැ කියලා අහලා තියෙනවා. ඔන්න දැන් පටිච්ච සම්පාද ධර්මය හරහා උත්තරයක් ආවා මේ ගවේෂණයෙන්. මේ වැරද්ද අතීතයේ වැරද්ද ඉතුරු කළ නිසායි අද ආවේ. අද වැරද්ද ඉතුරු කළොත් හැදුවේ නැත්තම් මතුවට මේ වගේ කයක් සවිඥානික වෙනවමයි. එතකොටත් මේ වැරද්ද රළුකම මත, ගොරෝසුකම මත, අවිද්‍යා අවිද්‍යාව රලුකම මත කර්මයේ රලුකම කර්මයේ රලුකම මත තණ්හාවේ රලුකම තියෙන. ඒ මත විපාක වූ ආයතනයන් ලැබීමේ නානත්වයක් තියෙන. කෙලෙස් අඩු වැඩිකම මත හැමදාම මේ වගේ මනුස්ස මට්ටමේම ආයතන හයක් හම්බ වෙන්නේ නැහැ. සිහි කළ මනෝමයෙන් හැසිරෙන පැත්තේ අම්මා තාත්තා දුව පුතා කියලා හැසිරෙන පැත්තේ අධික රාග දේශ මොහනන් ඒකට කියන අපායගාමි කෙලස් කියලා. එයා මෙලොවම හැසිරෙන්නේ තිරිසනෙක් වගේ මිනිස්සෙක් වුණාට තිරිසන් මට්ටමේ සිටින් කින් කින් කරන්න පුළුවන්. මම ඔය ඉතල දන්න යාළුවෙක් කියනවා මේ ඇත්තම අත්දැකීමක්. අපි සමාහිත ඔය තරුණ කාලේ ඇටෝ චිත්‍රපටියෙන් බලන් දෙනවා කියලා එනකොට කඩලා හරි මොනවා හරි අරගෙන කකා එනවා මගේ දිගට. පයින් එනවා හැතම ගා. එක ළමයෙක් ඉන්නවා කඩේට ගිහිල්ලා අමුයෙන් හරක් මස් 500ක් විතර අරගෙන කෑල් කෑල්ලුවට කපාගෙන මස් කකා තමයි එන්නේ. අපිට හිතන්නවත් නැහැ. නමුත් එයාට ඒක නේතුව හරියන්නේ නැහැ. ඒ වගේ කෙනා කෙනාගේ මනස්තොල හැටි රළු කොච්චරද රළු කියන එකට. එතකොට ඒ වගේ ගතියක් හුරු පුරුදු කළාම ඒ වගේ නිමිත්තක් මරහසන්න මොහොතෙනකොට මිනිස්සු අමුයමස් කන්නේ නැහනේ. අමුයමස් කන්න පුළුවන් කවුද? අහං ඒ වගේ මට්ටමේ තැනකට විඥානේ බැස ගන්නවා. ආහාර ඒ විදිය ආහාර ගන්න පුළුවන් තැනකට විඥානේ බැසගෙන නාම රූප වල ආයතන ටික හැදුනහම ඒ ආයතන ටික පවතින්නේ බඳු ආහාරයකින්. එතකොට ඒබඳු ආහාර අමුමස් කාලා යපෙන මට්ටමේ කයක් ලැබෙන තැන මිනිස්සු කියන්නේ නැහැ. කොටියෙක් වියාග්‍රේන් යක්කේ කියන්න පුළුවන් නේද? මම එක උපමාවක් ගත්තේ. ඒ පටිච්චසමුප්පාද ධර්මතාවය ඒකයි වෙලා තියෙන්නේ. ආපහු ඒ ආයතන හය ඒබඳු ආහාරය අරගෙන හදන ඒ ආයතන හය එයාට තමන් වෙනවා. තමන් තිරසනෙක් වෙනවා. තමන් යක්ෂේ පෙරේතෙක් වෙනවා. ඒ නිසා මේ කර්මපැත්තේ හැමදාම මිනිස්සෙක්ම මට්ටමේම ගති තියෙනවා නෙමෙයි හැමෝගෙම. කයක් එකක් වුණාට පුද්ගල නානත්වයේ බෙදිලා තියෙන කෙලෙස් නානත්වයේ මත. මේ විපාකපැත්තේ ආයතන ටික අහිංසකයි ඔක්කොම එකයි. ඒකයි කෙනෙකුට ස්පර්ශ ආයතන හයේ තියෙන සැබෑම ඇත්ත හැමෝගෙම මනස එක විදියටම යෙදෙයි නම් විපාක පැත්තේ තියෙන සැබෑ ගතිය හැමෝගෙම මනස එක විදිහටම යෙදෙයි නම් සාමීච ප්‍රතිපන්නෝ වෙනවා. යා සමග ප්‍රතිපදාවකින් යුක්තයි. ඇයි එකම ගතියක් හැදෙන්න වෙන්නේ? ස්පර්ශ ආයතන හයේ තියෙන එකම ගතියක්. ස්පර්ශ ආයතන හයේ තියෙන සැබෑම ඇත්ත දකින්න මනස් ටිකක් සමාන නොවුනහම කෙනා කෙනාගේ මනස්වල තියෙන පෞද්ගලික කෙලෙස් ඒ දේරලු කියුම් කම් තියනවා. ඒවා අතර ගැටු වෙනස් ගැළපෙන්නේ රුචි අරුචිකම් වෙනස්. ඒකයි මේ සංගියා සාමිච්චි ප්‍රතිපන්නයි කියලා කියන්නේ. එතකොට ඔන්න හොඳට දන්නවා අද මේ වැරද්ද හැදියේ නැත්තම් ස්පර්ශ ආයතන හයේ සැබෑම ඇත්ත ඌ ආකාරයට පෙන්වලා දුන්න නැත්තා. වර්තමාන මේ ස්පර්ශ ආයතන හය පැත්තේ පුද්ගලයේ ඉන්නවා, සත්‍යයේ ඉන්නවා, මම ඉන්නවා, රන් රිදී මුතු මැණික් කියනවා කියලා හොයන්න ඕනේ, ගන්න ඕනේ, බලන්න ඕනේ කියලා වටිනාකම් හිතට දැනෙන ගති ටිකක් මනස පැත්තේ හැදෙනවා කියන එක නවත්තන්න බෑ. ඒ මනස පැත්තේ එහෙම ගති ටිකක් හැදුනොත් ඒ හේතුවෙන් දැන්ද දුක් විඳලා මේ වගේම ප්‍රතිසන්දියට යනවා කියලා උත්තරේ ආවා. ස්පර්ශ ආයතන හයි සැබෑම ඇත්ත ඌ ආකාරයටම පෙන්වුවා. හඹරුවක් කරනවා නෙමෙයි, ඌදී ඌ විදියටම පෙන්වුවා. මනස පැත්ත හැදිලා තියෙන්නේ ස්පර්ශ ආයතන හය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ශුන්‍යතාවයෙන් යුක්තයි කියන ලක්ෂණ ටිකක් නම් අනිත්‍ය දේවල් තියෙන, දුක ගෙනත් දෙන දේවල් තියෙන,
සත්පුද්ගලනොන අනාත්ම දෙයක් තියන්නේ කියන පණිවිඩය තමයි තමන්ගේ මනසේ තියෙන්නේ. මේ ස්පර්ශායතන හයි සමාගියු කිසිවක් දකින්නේ නැහැ. ආසකරන්න කිසිවක් නැහැ ඒක. ඇලෙන්නේ කිසිවක් නැහැ ඒක. නොයලුණු මනසකින් ස්පර්ශායතන හයෙම නොයලුණු මනසකින් මිදුණු මනසකින් ජීවත් වෙනවා. ඔකට කියනවා අනුපාදා පරිනිර්වාණ. ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන කෙලස්තිකේ කෙලස් පිරිනිවීම පිරිනිවිලා. තමන් තුළම කෙලස් පිරිනිවීම යුක්තයි. කෙලස්තික නැති වෙලා. හැබැයි ඒක නැති කරන් තිබුණ එකම ක්‍රමය මොකද්ද? ස්පර්ශ ආයතන හය පැත්තේ තිබුණු සැබෑම ඇත්ත. පෙන්වුවාම උද්ගල භාවයේ දුක සම්පූර්ණම දිය වෙලා. දිය වෙන්න දුක් වෙන්න පුද්ගලයා නෑ. පුද්ගලයාම නිරුද්ධ වෙලා. එතකොට කියනවා සීති බුතෝස්මි නිබුතු මම නිවුනේ වෙමි සිතිල්ලුයේ වෙමි කියන නිවිච්ච ජීවිතය. ස්කන්ධ ටික යම් තේද චිත්තචෛසික ටික එයාගේ හිතේ බඳුයි. ස්පර්ශ ආයතන හය යම් තේද සිතේ බඳුයි. සිත යම් තේද ස්පර්ශ ආයතන හය බඳුයි. මේ කයත කැට කැබිලිටි වැදුනා කියලා මම වෙලා නැහැ. මේ කය එක්ක මම නැහැ. මම එක්ක කය නැහැ. ස්පර්ශ ආයතන හයම තමන් නැහැ. තමන් එක්ක ස්පර්ශ ආයතන හය නැහැ. එහෙම වුණාම මේ ජීවිතේ පුද්ගල භාවයක් නැහැ. නිමිලා මතු විඥානයේ ආහාර නැහැ. මේ දුකේ අවසානයයි කියලා හොඳට දන්නවා මේ දර්ශනය. දැනගත්තාම දැන් උත්තරයක් ආවා. වර්තමාන වූ ස්පර්ශ ආයතන හය පිරිසිද නොදකින තාක් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. වර්තමාන ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති ඇති පෙන්නේ යුතුයි කියලා. ඒ ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති ඇති බලන්ද නිතරම නොවනි මෙනෙහි කරනවා. අනිත්‍ය බවට දුක් බවට අනාත්ම බවට ඇසිදිරි පිටට එන රූපය ශබ්දය ගන්ධය රසය පොට්ටබ්බේ මේකේ ශුන්‍යතාවයේ දකින ආකාරයට ප්‍රාර්ථනා කටයුතු කිසිවක් මේ තුල නැති බව ප්‍රකට වෙන ආකාරයට ඇලෙන්න ගැටෙන්න පුළුවන් කෙනෙක් පුද්ගලෙක් මේ තුල පෙනෙන ඇහෙන පැත්තේ නැතිකම ඔප්පු කළා පෙන්වන්න හිතනවා යා. ඒක තමයි යාගේ සම්මා සංකප්පේ. පෙනෙන ආයතන පැත්තේ ඇලෙන්න ගැටෙන්න බැඳෙන දේවල් නැහැ කියලා දන්නා වූ දක්නා වූ කම තමයි සම්මාදිට්ඨිය. කල්යාණ මිත්‍ර ඇතුලෙන් ආගත්තා. ඊට අනුවම හිතනවා සම්මා සංකප්පය. එහෙම හිතුවට පෙනෙන්නේ නැහැ. බොහෝ කල් සිට පැවතෙන කෙලෙස් මේ ස්පර්ශ ආයතන හය මත්තම ජීවත් වෙලා හිතලා කියලා කල්ලා 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 සතර ගතිය බොහෝයි. ඒ නුවණ මෙනෙහි කරන එකට උපකාර පිණිස චිත්ත සමතයක් ඇති කරගන්න උදව් වෙනවා, උත්සාහවත් වෙනවා. ඒකට සමාධිය කියනවා. සමාධිට උපකාර පිණිස සීලය. එතකොට දැන් ඔය කෙලෙසුන්ගේ මිදුනහම පුද්ගල භාවයෙන් එන දුකත් නිවෙනවා. මතු ඉපදීම ප්‍රති මේ වගේ කයක් සවිඥානික වෙන්නේ නැහැ කියලා මේ දර්ශනය අහගත්තා. ඔකට කියනවා විමුක්ති ඥානය ගැන නුවණක් තියෙයි. දැන් අහගත්ත මේ විමුක්තිය පිළිබඳව තමන්ගේ මනස මුහු කරවන්න ඕනේ. ටික ටික මේරීමටපත් කරවන්න ඕනේ. ඒ නොමුහු කළ චිත්ත විමුක්තිය මුහු කිරීම පිණිස පවතින වැඩ පිළිවෙලට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. ඒ නොමුහු කළ චිත්ත විමුක්තිය මුහු කිරීමට අවශ්‍ය පරිසරය තථාගතයන් වහන්සේ තව එක පරියායකින් දේශනා කරනවා මේගී අහමුදුවන්. අපි ඒ සූත්‍ර ටික කතා කරමු. හැබැයි හොඳට දැනගන්න මෙන්න මේ වගේ දර්ශනය අහගත්ත කෙනාටයි. එහෙම නැතුව මේ වැඩපිළිවෙල කර මේක ඇතුලේ තියෙනවා. ඒ සූත්‍රය ඇතුලේ මේ වැඩපිළිවෙල දැනගන්න ඕනේ කියන එක ඉස්සෙල්ලා. එබඳු කෙනාටයි භවනාව කියන එක ලැබෙන්නේ හරියන්නේ. ඊට පස්සේ යෙදෙන්නේ ඊට පස්සේ. මොකද එයා දැන් දුටු ධර්මයක් තියෙනවා. කල්යාණ මිත්‍ර ඇතුලෙන් අහලා දන්න දර්ශනයක් තියෙයි. දක්න දර්ශනයක් තියෙයි යාට. ඒ කාන්තෙන් මේ අනාත්ම වූ පටිච්ච සම්පාද ධර්මතාවය වරදින්නේ. මේක ලෝකේ හැම කල්හිම වෙන දෙයක්. තථාගතයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි මේ පටිච්ච සම්පාද ධර්මතාවය වෙනවා. මේ වගේ කර්ම රැස් කරගෙන ස්පර්ශ ආයතන හැදෙනවා. ඒක ඇත්ත නොදන්නාකම නිසා කර්ම කෙලෙස් ඇති කරගෙන ආයෙත් හදා ගන්නවා කියන එක. මේ අවිද්‍යාව නිරෝධ කළ සංකාර නිරුද්ධ කළ මේ විඥානාම්බු සලායතන කියන ආයතන ටික නිරෝධය නොවෙන්ද නම් වර්තමාන ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි පෙන්වන තැනින් තමයි ප්‍රතිපදාව පටන් ගන්නේ අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධා කියලා. අද අවිද්‍යා සංකාර නිරුද්ධ කළොත් විඥානාවක සලායතන පස්සේ වේදනා මේ වගේ කයක් සවිඥානක වෙලා මේ වගේ දුක් විඳින්න පුළුවන් කයක් ලැබෙන්නේ නැහැ කියන ටික තියෙන්නේ. ඒක වෙන්නේ අනිවාර්යයෙන්ම මේ ක්‍රමයට විතරයි. වෙන ක්‍රමයක් අපි බලමු. ඒ විමුක්තිය පිණිස මොහු කරන්ද අවශ්‍ය ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ ටික මේ සූත්‍රය විස්තර කරන්න ඉස්සෙල්ලා ওই ටික ඔයගලන්ට විස්තර කළේ ඕක තමයි බුදුදහමේ හදවත. ඕක තමයි බුදුදහමේ ජීවිතය. හරය. ওই ටික දැන් නැත්තම් ওই ටික දැක්කේ නැත්තම් මොනතරම් උත්සාහවත් වුණත් ආස්තක්ෂේ වෙන්නේ ඉනිමගක් බඳි නමුත් ඉනිමග බඳින ගොඩනැගිල්ල කොහෙද තියෙන කොච්චර උසද දන්නේ. සීල් රකි, සමාධි වඩයි, විදර්ශනා කරයි, සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා වඩනෝ මොකටද නිවන් දකින්නේ? කොයිද මොකද්ද ඔය නිවන? දන්නේ නැහැ. කොයිද තියෙන්නේ? දන්නේ නැහැ. ගොඩ නැගිල්ල දන්නේ නැහැ, උස දන්නේ නැහැ, ඉනිමගත් බැඳහැකේ හැමදාම. ඒ වගේ තමයි වෙන්නේ. මේ දර්ශනය ඉගෙන ගත්තාම ඉස්සෙල්ලාම යාට ඉනිමග ඉස්සෙල්ලා හම්බෙන්නේ ගොඩ නැගිල්ල. අහවල් තැනයි ගොඩ නැගිල්ල තියෙන්නේ මෙච්චරක් උසයි කියන මින්මයි තියෙන්නේ. ඊට පස්සේ යාට ඉනිමග බඳින්න හම්බෙන්නේ. ඒ වගේ මේ මම කියලා දුන්නේ ඔයගලන්ට ගොඩ නැගිල්ල ගැන. නග ඔයගොල්ලෝ නගින්න හදන ගොඩ නැගිල්ල. මෙන්න මේ වගේ තැනකටයි ගොඩ වෙන්න හදන්නේ. මේ වගේ තැනකටයි නගින්න ඕනේ කියලා. දැන් කෙනා කෙනාගේ දක්ෂකම මත ඉනිමග ඉක්මනට බැඳගත්ත හැකි, බැඳගෙන නැග ගන්න පුළුවන්. බැඳපු ඉනිමන් නැහැ. තමන්ම ඉනිමග බැඳගෙන තමන්ටම නගින්න ඇතින්නේ මේ ප්‍රාසාදයට. නැග්ගහම නැගපු දවසට තමන්ට යම් තැනකද ගියේ කෙනෙක් ශෝක නොකරයිද ඉතේ ඌ තැනකට යන්න පුළුවන්. හොඳයි, දැන් අපි මේ සූත්‍ර පොඩ්ඩක් කියමු. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ චාලිකා නුවරට නුදුරු චාලිකා පර්වතයේ වැඩවසන සේක. එසමෙහි වනාහි මේගිය තෙරණුව භාග්‍යතුන් වහන්සේගේ උපස්ථායක වෙති. මේගිය හාමුදුරුවෝ තමයි භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළේ. එකල්ලි මේගිය තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කරා එළඹ භාග්‍යතුන් වහන්සේ වැඳ එකත් පසක සිටියහ. එකත් පසක සිටියා වූ මේගිය තෙරණුව භාග්‍යවතුන් වහන්ස මම ජන්තු ග්‍රාමයට පිඩි පිණිස පිවිසෙන්නට කැමැත්තෙමි. භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. මේ කියන තෙපි යම් ගමනකට කාලේ සිට වුනම් ඒ කර භාග්‍යතුන් වහන්සේ වදාළසේ. භාග්‍යතුන් වහන්සේ ශාලිකා නුවරට නුදුරු ශාලිකා පර්වතේ වැඩවාසය කරන කාලේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළේ මේගිය හාමුදුරුවෝ. මේගිය හාමුදුරුවෝ එක් වෙලාවකදී භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා. එකත් පස්සේ ඉඳගෙන භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මම ජන්තු ග්‍රාමයේද පින්දපාතේ යන්න කැමතියි කියලා. හොඳයි මේගිය, ඔබ යම් තැනකට යන්න කැමති නම් යන්න. ඉක්විති මේගිය තෙරුණුවෝ පෙරවරුවේ හැඳ පෙරව පාසිවුරුගෙන ජන්තු ග්‍රාමයේ පිටිපිරිස පිවිසියහ. ජන්තු ග්‍රාමයට පිඩු සිඟා වැඩියා. ජන්තු ග්‍රාමයේ පිටිපිනිස හැසිර පසුබත් කල්ලි පින්දපාතෙන් පෙරලා ආවාහු කෙමිකලා නදී තීරයේ කලා එළඹියහ. එළඹ කෙමිකලා නදී තීරයේ කලා ජංගා විහාරයේ පිණිස සක්මන් කරනුවෝ කවුද කතා කරන්නේ? කතා කරනවානේ. එතකොට ජන්තු ග්‍රාමයේ පින්දපාතේ ගිහිල්ලා ඇවිල්ලා හවස් කාලේ ජංගා විහරණය කියලා කියන්නේ කකුලවල කෙන්දා වල අපහසුකම යන්නේ පොඩ්ඩක් ඇවිදින එකට. ජංගා විහරණය කියලා කියන්නේ. එතකොට හවස පොඩ්ඩක් ඇවිත් මේ කෙමිකලා කියලා ගංගාවක් තියෙනවා. ඒ ගංගාව අයින දිගේ ඇවිදිනකොට ඒ ගංගාව අයිනේ ඉතාමත් ලස්සන දැකුම් කළු අඹ උයනක් දැක්කා. හවස පොඩ්ඩක් එහෙම ඇවිදින්න ගියා ගංගාව අයින දිගේ යනකොට ප්‍රසාදයේ එළවන හරිම ලස්සන අඹ උයනක් දැක්කා. දැකලා මේගි හමුවට මෙහෙම හිතුණා, මහානදම් කරන කෙනෙකුට මේ අඹ වනය නම් හරිම හොඳයි, භාවනා කරන්න හරිම විවේකයි, හරිම හොඳයි කියලා. ඉදින් භාග්‍යතුන් වහන්සේ මට අවසර දුන්නොත් මම ප්‍රදන් වීර්ය වඩුණු පිණිස, ඒ කියන්නේ වීර්ය කිරීම පිණිස, භාවනා කිරීම පිණිස මේ අඹ වනයට එනවා කියලා හිතාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. භාග්‍යතුන් වහන්සේ මට අනුගමනාසේත් නම් ඒ අඹ වනයට ප්‍රදන් වීර්ය පිණිස යන්නේ මේ හිතාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට විස්තරය කියන, ස්වාමීන් භාග්‍යතුන් වහන්ස මම හවස පොඩ්ඩක් කෙමිකලා නදී තීරේ ඇවිදින්න ගියා. ඇවිදින්න යනකොට ඒ නදී තීරේ ආයිනේ හරි ලස්සන අඹුවියක් දැක්කා. මට හිතුණා වීර්ය කරන වික්ෂුවකට මහනදම් පුරන්න හරිම විවේකී තැනක් කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මට අවසර දුන්නොත් මම මෙතෙන්ට භාවනා කරන්න යනවා කියලා මට හිතුණා. භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේ අනුදක්නා සේක්නම් අවසර දෙන්නේ නම් මම අඹවණයට භාවනා කරන්න යන්නම් කිව්වා. එහෙම කිව්වහම භාග්‍යතුන් වහන්සේ මේ ගීතරන්ට මෙහෙම කිව්වා, මේ ගියනි මම හුදකලා වෙමි, අන් මහණෙකු එනතෙක් කුඩා නමක් බලව. මේ ගිය මම තනියම ඉන්නේ, යන්න එපා, එහෙමනම් වෙන කවුරු හරි එනකන් පොඩ්ඩක් ඉන්න කිව්වා මේ ගියහමුදුරට. වදාළසේක. දෙවෙනි වරද මේ ගිය තෙරුණෝ වහන්සේ භාග්‍යතුන් වහන්සේ විසින් මත්තේ කටයුතු දෙයක් නැත. දැන් මේ ගිය තෙරුණෝ වහන්සේ කියනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ නම් මත්තේ කටයුතු දෙයක් නැ, ඈ කළ දේවල් කළා ඉවරයි, කළ කිත කළා ඉවරයි, මම වනාහි කටයුතු දේ ඇත, ඈ මම කලයුත්ත කළා ඉවර නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ අනුදක්නා සේක්නම් අඹවණේට පදන් වීර්ය පිණිස යන්නේ මේ කීහ. දෙවෙනි වරත් භාග්‍යතුන් වහන්සේ කියනවා, මේ ගිය මම තනියම ඉන්නේ, තව භික්ෂුන් වහන්සේ නමක් එනකන් පොඩ්ඩක් ඉන්න. දෙවනත් මේ ගිය තෙරුවන්ට කියන ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ නම් කලයුත්ත කළා තියෙන්නේ, මත් එකට යුක්තක් නැහැ. නමුත් මම එහෙම නෙමෙයි, තාම සතර ගමන අවසන් කරපු කෙනෙක් නෙමෙයි, කටයුත්ත කළා ඉවර කෙනෙක් නෙමෙයි. පාර තුන් වෙනුවා භාග්‍යතුන් වහන්සේ කියනවා මේ ගියේ මම තනියම ඉන්නේ තව හාමුදුරුවමක් යනකම් පොඩ්ඩක් ඉන්න තුන් වෙනිදා තවත් මේ ගියේ හාමුදුරුවෝ කියන ස්වාමීන් භාග්‍යතුන් වහන්සේය භාග්‍යතුන් වහන්සේ නම් කත කිච්ච කළ යුක්ත කරලා තියෙන්නේ මත්තේ කට යුක්තක් නැ මං එහෙම නැ මට තාම කට යුක්ත තියෙනවා තුන්වෙනි වරදක් වැඩිවහම භාග්‍යතුන් වහන්සේ කියන මේ කියනි මහනදම් කරමි කියන තොපට අපි අන් කුමක් නම් කියන්නේ යමක් දැන් යමකට දැන් තෙපි කල්යයි සිතවුනම් ඒ කිරීම තොපයත් වැඩක්කේ භාග්‍යතුන් වහන්සේ වදාහල මේ ගියදී නුඹ කියනවා නම් මහනදම් පුරන්ඩ යන්න ඕනේ කියලා මම මොකද කරන්නේ මං ඉතින් මට කියන්න දෙයක් නැහැ ඔබට යන්න ඕනේ කියලා හිතනවා හොඳයි දැන් ගියාට කමක් නැහැ යන්න කිව්වා ඊට පස්සේ මේ ගිය තෙරුන් වහන්සේ මොකද කරන්නේ භාග්‍යතුන් වහන්සේ ආදරයෙන් සකසා වන්දනා කළා සදගුණු කළා ඒ අඹවනය කරා එළඹියහ ඒ අඹවනයට පැස එක්තරා ගහක් මුල දිවා විවරණය පිණිස ඉඳගත් භාවනා කරන්න කියලා ගහක් මුලට වෙලා ඉඳගත්තා ඉක්බිත්තෙන් මෙසේ ඒ අඹවනයේ වසන මේගිය තිරන්ට කාම විතර්කයෝ ව්‍යාපාද විතර්කයෝ විහිංසා විතර්කයෝ යන තුන් ලාමක අකුසල කල්පනාව බෙහෙවින් පහළ වෙයි භාවනා කරන්න කියලා ඉඳගත්තට කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක බොහෝ සෙයින් එඬ ගත්තා. එකල්ලි මේගිය තෙරුන්ට ආශ්චර්ය පින්වත්නි ඒකාන්තෙන් ආශ්චර්යයක්. නොයුයුරුවක්. මම බොහෝම සද්ධාවෙන්ම ගිහිගෙන් ඇවිල්ලා මහන උනේ. එහෙත් මේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක යන ලාමක අකුසල විතර්ක වලින් මගේ සිත ලැබගෙන තියෙනවා. මගේ සිතේ බැසගෙන තියෙනවා ඈ කියලා හිතුණා මම බොහොම සද්ධාහයෙන් ගිහිගෙන ඇවිල්ලා මහන උනේ නමුත් මා දැන් භාවනා කරන්න කියලා ඉඳගත්තා නමුත් කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක බොහෝ සෙයින් මන් තුල උපදිනවා ඉක්බිත් මේ ගියේ තේරුනවා සවස් වෙලෙයි ඈ පත්තල්ලානේ නැගිටේ විවේකේ නැගිට භාග්‍යතුන් වහන්සේ කරා එළඹිය එළඹ භාග්‍යතුන් වහන්සේ සක්සා වැඳ එකපසක වුණා එන් අඹවනේ ගියා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වැදලා එකත් පසක හිටියා එකත් පසක උන් මේ ගිය තෙරුණෝ භාග්‍යතුන් වහන්සේට මෙව ප්‍රකාශ කරන වහන්සේ මෙහි ඒ අඹවනේ වසන මට කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක යන තුන් ලාමක අකුසල විතර්ක බෙහෙවින් පහළ වේ වහන්සේ ඒ මට පින්වත්නි ඒකාන්තයෙන් ආශ්චර්යයක් උන්වන්සේ වත්නේ ඒකාන්තෙන් අද්භූතයි ඒකාන්තේ මම සද්ධාවෙන්ම ගිහිගේ නික්ම සතුන්නට ආවේ නමුත් මේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක යන තුන් ලාමක විතර්ක මගේ සිතේ ලැබගෙන සිටි මේ පහළ වෙලා තියෙ කියලා භාග්‍යතුන් වහන්සේට මතක් කළා එවිට භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළසේක අපරිපක්ඛාය මේගිය චේත විමුක්තිය පංච ධම්මා පරිපක්ඛාය සංවත්තති මේගිය නොමුහු කළ චේත විමුක්තිය මොහු කිරීම පිණිස මේ ධර්මතා පහක් පවතෙනවා නොමුහු කළ චේත විමුක්තිය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති හැටි දැකපු දවසට මේ ස්පර්ශ ආයතන හය පැත්තේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා දිත්තාශ්‍රවය සංරිදී මුතුමැණික් තියනවා කියලා මානසික තමන්ගේ පැත්තේ තියෙන කාමාශ්‍රවය බාහිර ස්පර්ශ ආයතන පැත්තට යා යුතුයි ඇසුරු කොට යුතුයි කියන භවආශ්‍රව කියන මෙන්න මේ ආශ්‍රව ධර්ම ගෙවෙනවා ආශ්‍රවයන්ගේ මිදෙන එකට තමයි විමුක්තිය කියලා කියන්නේ මේ ඇත්ත දැකපු දවසට මේ ගති හැමදාම මේ ගති තියෙන්නේ නැහැ මේ අම්මලා තාත්තලා ඉන්නවා කියලා හිත කුලප්පු වෙලා ওই දඟලන දැඟිල්ල හැමදාම තියෙන්නේ රත්තරන් තියෙනවා රිදී තියෙනවා මේව වටිනවා කියන ගති ওই පැත්ත වටිනවා කියන ගතිය මෙහෙ හැමදාම තියෙන්නේ ආශ්‍රව කියලා කියන්නේ ආශ්‍රවංගේ කෙලෙසුන්ගේ මිදෙනවා කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හය ඇත්ත දැකපු දවසට රත්තරන් කියනකොට මිනිහෙකුට රිදී මැණික් කූම් දියමන්ති කියනකොට ඇති වෙන වටිනා ගතියක් තියෙන ඒ ගතිය මේ පැත්තේ නැහැ යාගේ. ඒ ගතියින් නැලස මිදෙන දවසක් තියෙනවා. පුද්ගලිය සත්‍යය ඉන්නවා කියලා මේ සවිඥානික කයවල වල සත්පුද්ගල හැඟීමෙන් පෙනෙනකම මනසෙ මිදෙන ගතියක් තියෙනවා. බාහිරයට යන්න ඕනේ හොයන්න ඕනේ ගන්න පුළුවන් දේවල් තියෙනවා කියලා බාහිර ස්පර්ශ ආයතන පැත්තේ නැඹුරු වෙලා තියෙන මේ ගතිය මනසෙ හිදෙන දවසක් තියෙනවා. ඈ ඒකට තමයි චේතු යුක්තිය කියලා කියන්නේ. හිතේ මිදීමක් තියෙනවා. මේ ස්පර්ශ ආයතන හයේ හිත මිදෙනවා. ආස්තයන්ගේ කෙලසුන්ගේ හිත මිදෙනවා. හැමදාම මෙහෙම නැහැ මේ ওই පැත්තට නැඹුරු වෙලා තලු මරමරා ඉන්න ගතිය හිතින් නැහැ හැමදාම. ඈ මුළු ලෝකෙටම වඩා සම්පූර්ණ වෙනස් ජීවිතයක් තමන් තුලම තමන් පිරිනිවිච්ච නිවිච්ච තිතිල් වෙච්ච දුක දාහයේ එඳ අංශ මාත්‍රයක්වත් නැත්තන තියෙනවා. නමුත් දැන් ඒ ගතිය මේ පැත්තේ ශුන්‍යතාවයේ පෙන්නලා ඔය ඇත්ත දැකපු දවසට මේ කෙලෙසුන්ගේ ආශ්‍රයෙන් හිත මිදෙනවා කියලා චේත විමුක්තිය දැනගත්තා. දැනගත්තට ඔය සඳහා තමන්ගේ නුවණ මොහු කරන්න ඕනේ. තේරෙන්නේ ඒකයි අපරිපක්ඛය මේගේ චේත විමුක්තිය. අපරිපක්ඛ කියන්නේ නොමහිකුළු චේත විමුක්තිය. ඔය මේ ස්පර්ශ ආයතන හය ආරම්භය තමන්ගේ හිත මිදිලා නැහැ අත. ඒ පැත්තට ඇලිලා තියෙන්නේ. ඒ නොමිදුණු සිත මිදීම පිණිස හිත නුවණ මුහු කිරීම පිණිස පවතින ධර්මතා පහක් තියෙනවා කියලා පෙන්වනවා. පංච ධම්මා පරිපස්කායේ සංවත්තති. නමුකල චේත විමුක්තිය පිණිස පවතින ධර්මතා පහක් තියෙනවා. කතමේ පංච මොකද්ද ඒ ධර්මතා පහ? ඉද මේගේ භික්ඛු කල්‍යාණ මිත්‍රෝ හෝති කල්‍යාණ සහායකෝ කල්‍යාණ සම්පවංකෝ අපරිපක්ඛාය මේගිය චේත විමුක්තිය අයම් පඨමෝ ධම්මෝ පරිපක්ඛාය සංවත්තති. මේගිය නොමුහුකුළු චිත්ත මොහු කිරීම පිණිස පවතින ධර්මතා පහක් වෙත් මොකද්ද ඒ ධර්මතා පහ? මෙහි මහණතෙම කල්‍යාණ මිතුරන් ඇත්තේ කලන යාළුවා කලන යහළුවන් සහය කොට ඇත්තේ කලන පුද්ගලයන්ට නැමුණේද වේ. කල්‍යාණ මිත්‍ර පවන් කතා කියලා මම කියන්නේ. තමන්ට කල්‍යාණ මිත්‍රයෝ ඉන්නවා. කල්‍යාණ මිත්‍රයෝ තමන්ට සහයත් වෙනවා. ඈ කල්‍යාණ මිත්‍රෙන් සහය ලැබෙන පරිසරිකුත් තියෙනවා. තමාත් කල්‍යාණ මිත්‍රයන්ට නැඹුණු බවක ඉන්නවා. තමන්ට හිතුවට කරන්නේ තමන්ගේ හිතුවට ජීවත් වෙන්නේ. කල්‍යාණ මිත්‍රයයි කියලා කියන්නේ මාගේ ජීවිතයේට මේසා යහපතක් මේ වගේ කලන කමක් කරන කෙනාට මමත් කලන විය යුතුයි කියන තැනකින් නොමුහු කළ චේතු විමුක්තිය මුහු කිරීම පිණිස පවතින ප්‍රථම අංගය හොඳට මතක තබා ගන්න ඒක. කල්‍යාණ මිත්‍රයන් ඇති බව කල්‍යාණ මිත්‍රයන්ගේ සහාය ලැබෙනකම තමා කල්‍යාණ මිත්‍රයන්ට නැමිච්ච බව කියන මේ ධර්මතාවය නිවන ප්‍රථම අංගයක් වෙලා. ඒකයි කල්‍යාණ මිත්‍රෝ හෝති කල්‍යාණ මිත්‍ර සහායකෝ කල්‍යාණ මිත්‍ර පවංකත. අපරිපක්ඛාය මේගේ චේත විමුක්තිය අයම් පතමෝ ධම්මෝ පරිපක්ඛාය සංවත්තති. අපරිපක්ඛ එක නොමුහුකුල චේත විමුක්ති මොහු කිරීම පිණිස පවතින ප්‍රථම ධර්මයේ මේ මොකද්ද පළවෙනි එක? කල්‍යාණ මිත්‍රයන් ඇති බව කල්‍යාණ මිත්‍රයන් සහාය කොට ඇති බව කියනකොට මොකද්ද කල්‍යාණ මිත්‍ර සහාය කොට කියලා කියන්නේ? යම් වෙලාවක මේ ඉන්න පිරිස අතර ආශ්‍රව අපේ සසර ගති බොඩයි. යම් වෙලාවක කුමන හරි දෙයකින් කෙනෙකුට අරති ගතියක් පෙනෙනකොටම අනිත් කෙනා තග්ගල සහාය දක්වනවා. අර මං කිව්ව ගුරුවරයා කෙනකන් ඉන්න එයාව හිතනින් ගලවලා ගන්න ඒ වටපිටාව මගහැරලව ගන්න එයා වෙනුවෙන් හරියට කැපකිරීම කරනවා. හැම කෙනාම අනිත් කෙනාව තමන්ව රකිනවා වගේ අනිත් කෙනාව රකිනවා. ඒකයි කල්යාණ මිත්‍රතාව කියලා කියන්නේ. මෙයාගේ මේ අඩුව හදන්න ඕනේ. මෙයාව තනි කරන්න හොඳ නැහැ. මෙයාව තනියම කල්පනා කරන්න දාන්න හොඳ නැහැ. ওই පැත්තෙන් හිතන්නේ යන්න දෙන්න හොඳ නැහැ කියලා අනිත් අයත් රකින්න ආරක්ෂා කරන කල්යාණ මිත්‍ර සහායකා. ඒ වගේම කල්යාණ මිත්‍ර පවංකතා. කුරුවරුන්ගේ වැඩිහිටියන්ගේ ඉඳලා එකට ඉන්න සංරක්ෂකචාරින් වහන්සේලා. ඈ උභාසකගේ සිවුරු පඬු ගන්න තියෙනවා නම් දෙන්න මම සිවුරු පඬු ගන්න ඔබන් සිවුරු පඬු කළ දෙන්නද? මගේ පාත්‍රෙ පුච්චන ඔබන්ගේ පාත්‍රෙ පුච්චලද තියෙන්නේ? ඈ මේ උභාසකගේ කුටියේ තනියම හදාගන්න පුළුවන්ද? ඒ විතරක් නෙමෙයි අසනීපයි. මොනවද දාන්නේ වළඳන්න පුළුවන්? අනේ දාන්නේ වළඳන්න බෑ. එනම් වළඳන්න පුළුවන් මොනවද මහන්සෙට? ඈ ඒ වගේ බෑ කිව්වහම දාන්නේ වළඳන්න නිකන් ඉන්නේ නැහැ. ආ එහෙනම් ඕනේ නැහැ කියලා ඉන්නේ නැහැ. මහන්සෙට මොනවද වළඳන්න පුළුවන් කියලා හිතන්නේ. කොහොම වළඳුවත් කොහොම හැදුවත් හොඳයි කියලා හිතනවාද? මොන වගේ දෙයක්ද පුළුවන් දෙයක් කියන්නේ කියලා. ඒ වගේ බොහොම එයාට අම්මා තාත්තා නැති අඩුව දැනෙන්නේ නැහැ. සහෝදරයෝ නැති අඩුව දැනෙන්නේ නැහැ. වෙන නෑදෑයෝ නැති අඩුව දැනෙන්නේ නැහැ. ඔක්කොම දෙමව්පියන්ගේ සහෝදරයන්ගේ ඥාති හිතේසීන්ගේ අඩුපාඩු ටික පිරවිය කලණ යහළු. අතපය රිදෙනවා උණ හැදිලා. වංශිකේ ඔළුව ටිකක් අත ගන්නද? අතපය ටිකක් මිදිකන්නද? ඈ ඒ වගේ එතකොට එයාගේ එහාට ජීවිතේ බාහිරෙන් වුණත් හරි හිතට හයියක් එයාට ලොකු හැඟීමක් එයාට තනි වෙලා නැහැ වගේ. ගෙදර කිහිපියනම් සමහරට අම්මා ඇවිල්ලා ඔළුවවත් අතගායි. දැන් කිහෙම කෙනෙක් නැහැ. ඉතින් එකට ඉන්න කලන යහළුව තමයි ජීවිතේ තමන් තින්න එකම යහළු පිරිස. අන්න ඒක තමයි කල්යාණ මිත්‍ර පවංකතා. එහෙම නැත්තම් වැඩි හිටියෝ නම් ඉන්නේ අපි ස්වාමිනාසලගේ ඉතරි දෙන්නේ නැති විදිහට කටයුතු කරමු. අවවාද කළා තියෙන විදිහට කටයුතු කරමු. අප ඒ වගේ තමනුත් හැම පැතිකඩක්ම අනිත් යහළුවන්ගේ පැත්තට නැඹුරු වෙලා කටයුතු කරනවා. එයාගේ උදව් ගත්තා වැඩක් තියෙනවා නම් මම තග්ගල මගේ අරලා ගියා වගේ තැනක හොඳට මතක තියාගන්න අසත්පුරුෂ නැත්තම් කෙලෙහි ගුණ නොදන්නා කම කියන එකේ දසම මාත්‍රයක්වත් තියෙන තාක් මේ සත්පුරුෂ භූමියේ වැඩෙන්නේ නැහැ. මේක හරි පුදුම එකක්. 100%ක්ම සත්පුරුෂ ගති මතින්මයි මේ නිවන පිහිටලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ සත්පුරුෂ ඇසුරක් තියෙන නිවන අරමුණු කරගෙන ජීවත් වෙන ජීවිතයක ජීවත් වෙන්න බය විය යුතු නැහැ. මොකද අසත්පුරුෂ ගති තියෙන්නේ. එහෙම ගොඩාක් පිරිසක් බොහෝම සත්පුරුෂ කමින් කටයුතු කළොත් අසත්පුරුෂ ගති තියෙන කෙනාට රැඳෙන්න බෑ. රැඳෙන්නේ නැහැ ඒ ජීවිතේ. හදන්න බෑ. වැටෙනවා. ඒක බලක් ගන්න බෑ. සත්පුරුෂ ගති එන්නෙන් උපවත් වෙයි තියෙයි. ඉතින් නොමහුකල චේතුමුක්ති මොහකදීම් පිණිස පවතින පළවෙනි අංගයේ කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ මිත්‍ර සහාය කරගෙන ඇති උසම තමත් කල්යාණ මිත්‍රයන් නැඹුරු බව. පුනජපර මේ ගිය දෙවනි කරුණ බික්කු සීලවා හෝති පාති මොක්ක සංවර සංමුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු අපරිපක්ඛය මේ ගියේ චේතු විමුක්තිය අයන් ද්විතිය ධම්ම පරිපක්ඛය සංවත්තති. නැවතද මේ ගියේ මෙහි භික්ෂුව සිල්වත් වූ වෙයි. කොහොමද ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවරව? ප්‍රාතිමොක්ඛ කියලා කියන වචනය මොක්ෂේත මොක්ෂය කියලා කියන නිවනට මොක්ෂේත මුල් වෙන මොක්ෂේත පමුණුවන නිවනට මුල් වෙන නිවනට පමුණුවන කියන අර්ථයෙන් තමයි ප්‍රාතිමොක්ඛ කියලා කියන්නේ. එතකොට ප්‍රාතිමොක්ඛ සීලයේ හැටියට ගැනෙන්නේ මොකක්ද? උපසම්පද ස්වාමීන් වහන්සේලාගේ උපසම්පද සීලය. සාමණේර ස්වාමීන් වහන්සේලාගේ සාමණේර දස සීලය. ගිහි පින්වතුන්ගේ උපෝසත අෂ්ටාංග සීලය. ඒ වගේම ගිහි පින්වතුන්ගේ පන්සිල්. මෙන්න මේ ටික වැටෙනවා ප්‍රාතිමොක්ඛ සංවර සීලයට. ඊට පස්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවරව වාසය කරනවා. ඒ සීල් ටික සමාදන් වල සීලයේ තුල වාසය කරනවා. ආචාර ගෝචර සම්පන්න. ආචාර ධර්ම තියෙනවා. ආචාර අනාචාර කියලා දෙකක් තියෙනවා. ආචාර ධර්ම ගත්තාම ගොඩක් තියෙයි. මං කෙටියෙන් ගත්තොත් අපි කියමු බණ ධර්ම ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්ට අපි කියමු ආචාර සීලී චර්යාවක් ගත්තා. ගුරුවරේ ගාවට සෙරපු දාගෙන ඇවිල්ලා කතා කරන්නේ නැහැ. අතපය විසි කර කර කතා කරන්නේ නැහැ. දත් මැද මැද කතා කරන්නේ නැහැ. කොහොම ආචාර සීලී. අනාචාර ධර්ම තමයි දත් මැද මැද කතා කරනවා. සෙරපු දාගෙන ඇවිල්ලා කතා කරනවා. ඇඟේ ඇත්තිලා යනවා. නානතොටට ගියත් ඉස්සරලා යනවා. පාරෙන් ගියොත් තමන් මගින් යමින් ගුරුවරයා නොමගින් යනවා. ඔය විදිහේ ඒවා නොකරන එක ආචාර ධර්ම කරන එක අනාචාරයි. තව ගොඩක් තියෙනවා ඒ ප්‍රභේද බොහෝ. එතකොට එයා පුළුවන් තරම් ආචාර ධර්මයකින් යුක්ත වෙනවා. ඊට පස්සේ ගෝචර සම්පන්න. ගෝචර අගෝචර කියලා දෙකකුත් තියෙනවා. අපි කියමු නොසුදුසු වෙලාවේ ගම් වැදීම අගෝචරයි. හවස් වෙලාවල වීදිවල යන එක අගෝචරයි. නැටුම් ගැයුම් වැයුම් තියෙන නෘත්‍ය ශාලා වගේ දේවල් වලට යෑම අගෝචරයි. ඒ වගේ යම් වීතියක නගර සෝභනියෝ ඉන්නේ කියලා තියෙනවා නම් ඒ වගේ තැන් ඒ වගේ වීදිවල යෑම අගෝචරයි. ඒ වගේම විවාහයට පත් නොවූ එකට කියන තුල්ල කුමාරිකාවන් කියලා වැඩිහිටි කාන්තාවන් ඉන්න ගෙවල් වලට යන්නේ අගෝචර. ඒ වගේ අගෝචර දේවල් අයින් කළා ගෝචර දේවල් සුදුසු වෙලාවට ගමට යනවා, සුදුසු වෙලාවට පින්දපාත යනවා වගේ තැනකින් යුක්ත. ඊගාව දේ තමයි දැන් ආචාර ධර්ම වල ගත්තාම අපිට ගමනබ්බිමනක් තියෙනවා. යන්නත් ලෑස්ති වෙලා ඔක්කොම හදලා ස්වාමීනාංශ මම පොඩ්ඩක් යනවා කියන්නේ. ස්වාමීනාංශ ගමනක් යන්න යෙදිලා තියෙනවා මෙහෙම අහවල් දවසේ. හා කිව්වොත් එහෙමයි අනිවාර්යෙන් හා කියන උත්තරේම බලාපොරොත්තු වෙන්න එපා. බෑ කිව්වා කියලා එපා කිව්වා කියලා එයාගේ හිත චුට්ටක් වෙනස් වෙන්නේ. ඒක තමයි ආචාර ධර්මයෙන් යුක්ත. එයා දන්නවා නම් ගුරුවරයාගේ වගකීමක් යන්න ඉස්සෙල්ලා හරිනම් කොහාටද යන්නේ, කායකද යන්නේ, මොකද්ද කරන්නේ. ඒ වචනයක් ගන්න ගුරුවරයා බලනවා මෙයාට මේ ගමනෙන් අහිතක් වෙයිද, අවඩක් වෙයිද, කරදරයක් වෙයිද, අනවශ්‍ය ප්‍රශ්නයකට පැටලෙයිද. මොනවා හරි දෝෂයක් දකිනවා නම් දැක්කොත් නෑ අද උපවාසය යන්න එපා. එතකොට දැක්ක යුතුයි මාව වැළක්වුවා නම් වැළක්වේ මාතම තියෙන ආදරේට මිසක. එහෙම නැත්නම් අකරුණාවෙන් නෙමෙයි. ඒවත් ආචාර ධර්ම. අපි එහෙම නැ සමහර විට ගමනක් ලෑස්ති කරලා බෑග් එකක් කාට දාගෙන ඔක්කොමත් අරගෙන සම්මන්ත මම පොඩ්ඩක් යනවා අත දොරේ. ඉතින් හා නොකිය බෑ. නමුත් බැරි වෙලා හරි එපා කිව්වොත් මොනවද? නමුත් නිවන කෙරෙහි මෙහෙයු සිත් ඇති කෙනා පෙන්න කාය ජීවිතයේ දෙකේ අපේක්ෂාවෙන් තොරයි. එයාගේ කයවත් ජීවිතයවත් අපේක්ෂාවක් නෑ. එයා අපේක්ෂාව නිවන. එහෙනම් යාට අතහරින්න බැරි දෙයක් නෑ. එයාගේ නැති වෙන්න දෙයක් නෑ අමුතේ. ඈ නැති වෙන්න දේවල්, තිබුණු දේවල් ඔක්කොම භෞතික දේවල් අත ඇරලා ආවේ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න. කේශවල් වහන දවසේම සුවල්ප වූ නෑදෑ පිරිස් හැර, සුවල්ප වූ මහත් වූ භෝග පිරිස් හැර කියලා වචන කියනවානේ. කේශමස්සුන් ඔහාරෙත්ව කාසාය වත්තානි අච්චාදෙත්ව ඈ කේශවල් පාර කසාවත් හැඳ අගාරියන් අනගාරියන් පපුචි අගාරස්මානගාරිය පපුචි ඉතින් එල්ල පැවිදිනේ කියලා. ඒ වගේ ආචාර සම්පන්නයි ගෝචර සම්පන්න වෙන්න ඕනේ. ඒද සිල්වතාගේ ජීවිතයක එක ලක්ෂණ. මේකේ තියෙන ඔක්කොම මේ සීලය ගැන, සීලයටයි ප්‍රාථමික සංවර සීලයේ වගේම ආචාර ගෝචර වීමත් සීලේ තව එක කොටසක්. අර පද ටික විතරක් සමාදන් වෙලා කැරෙන්නේ නැතුව රැක කියලා එයා සිල්වත් කියන්නේ නැහැ. සිල් පාන රාත්තලක් ගත්තහම හතරට කැපුවොත් කාලයි. කාලක් තිබ්බහම රාත්තල කියනවාද? එතකොට සීලේ කොටස් හතරක් නම් සාතිමෝක්ෂ සංග්‍රහ සීලේ කියන්නේ ඒකේ පාන රාත්තල එක කාලක් විතරයි. සීලේ එක කොටසක් විතරයි. රාත්තලක් කියන්නේ කාල හතරක් එකතු වෙන්න ඕනේ වගේ. සාතිමෝක්ෂ සංග්‍රහ සීලේ, ඉන්ද්‍රිය සංග්‍රහ සීලේ, ආජීව පාරිශුද්ධ සීලේ, ප්‍රතිසන්නිති සීලේ කියලා මේ සීල් කොටස හතරක් එකතු වුණාම තමයි සීලේ කියලා කියන්නේ. ඈ ඔය ආජීව පාරිශුද්ධ සීලේ වගේ තැන් වලට අයිති මෙන්න මේ ආචාර කොච්චර ධර්ම. එතකොට අනමත්තේසු වජ්ජේසු බයදස්සාවි සමාදාය සික්කති සික්කාපදේසු. අනුමාත්‍ර වයදයට බය දකිනින් ශික්ෂාවන් දැඩිවගෙන හික්මෙනවා. අනුමාත්‍ර වර්ධ කියලා කියන්නේ මොකක්ද? මේ සමාදන් වෙල සිල්පදයේ කැඩෙන්න තියා කඩන්න හිත උපදන්නත් බය. චිත්ත උපාද මාත්‍රයටත් බයයි. කියන තැන තමයි අනුමත්තේසු වජ්ජේසු අනුමාත්‍ර වර්ධට. සිල්පදයට විතරක් නෙමෙයි අපි කියමු අගෝචර දෙයක් කරන්න එපා කියලා කියනවා. නමුත් අගෝචරයකට හිත නැමෙනකොට, ඈ අනාචාර දෙයකට හිත නැමෙනකොට බයයි. අන්න ඒ වගේ හිට්මන්ට් වගේ මම ඔය කියන්නේ හැම වෙලාවෙම ඒ ආචාර ධර්මයන්ගේ ලක්ෂණ තමයි ප්‍රධානම තිය අවශ්‍ය මේ සීලයට. එකට එක කියන්නේ කිසිම වෙලාවක වැරද්දක් සමහරට නැහැ. ඒද නිදහසට කරුණ කියන්නේ. Taman nivaradi guruwareya dannatu banagena 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 yanawa. ඒත් ඒ වෙලාවේදී ඒ ගුරුවරයාට නැහැ ස්වාමිනාන්ත මම ඒක එහෙම කළේ නැහැ කියලා කියන්නේ යන්නේ. සද්ද නැතුව හදන්නේ. පස්සේ තරහ නිමුණහම නැත්තම් පැත්තකට වෙලා ඉන්න වෙලාවකට ගිහිල්ලා පත්කඩේ දාලා වැඳලා ස්වාමිනාන්ත එදා ඒ සිද්ධිය උනේ මෙහෙමයි කියලා පැහැදිලි කරන පස්සේ අර වෙලාවේදී එකට එක කියනවා වගේ වෙනවා කියන්නේ. එච්චර ගෞරවයි. මොකද පුතේ අම්මා තාත්තා කෙනෙක් දරුවෙකුට උපකාර කරන්නේ අවුරුදු 50 60ක මේ ජීවිතේ විතරයි. නමුත් මේ ශාසනයේ ගුරුවරයෙක් උදව් කරන්නේ එයාගේ එක ජීවිතයකට නෙමෙයි පුතේ. ඒ වගේ ආත්ම කෝටි ප්‍රකෝටි ගණනකට එයාට රැකවරණය සලසනවා. කෙරෙන අර්ථය මෙන්න මෙච්චරයි කියලා සීමා කරන්න බෑ. අවුරුදු 50ක් 60ක් ජීවිතයේ දුන්නු අම්මා තාත්තා අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් අවුරුදු 100ම කරවුල තියාගෙන උපස්ථාන කරනවා මල මුත්‍ර කරද්දි සුද්ධ පවිත්‍ර කළා. ඒත් ඒ අම්මයි තාත්තයි දෙන්න දෙන්නට ණය ගෙවල ඉවර කරන්න බෑ. නමුත් මේ ධර්මය අවබෝධ කරගව ධර්මයට යොමු කළොත් ඒ දරුවා ණයෙන් බේරෙනවා. මේ ධර්මය කියලා දෙන ගුරුවරයෙකුට ණය බේරලා ඉවර කරන්න බෑ. එතකොට ඒ නිසා අපේ ජීවිතවලට පාඩුයි කියලා එකක් තියන්නේ නැහැ කියන්න බෑ. මොකද ඔක අද අපිට මේක තේරෙන්නේ නැති නමුත් අනවරාගු සංසාරකට සාපේක්ෂව මේ පෙන්වන ධර්මතා ටික පෙන්වන්න කෙනෙක් නොහිටියේ නම් නොපෙන්වන්නේ නම් මේ දීර්ඝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යනවා මිසක ගොඩ ගන්න කෙනෙක් නැහැ. ඒ නිසායි ඒ තරම් අර්ථයක් කරන වැඩිහිටිය අර වගේ වචනකින් බැන්නා කියලා බැ. මම නිර්දෝෂයි, වැරද්දක් කළෙත් නැහැ. ඒත් බැන්නම කමන්නේ. ඒ බැනුම සුදුසුයි කියන තැනක. බැනුම එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. අර්ථයේ ඊට වඩා වටි කියන තැනක. ඒකද සීලය. එතකොට අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි සමාදාය සික්කති සික්කාපදේ. අනුමාත්‍ර වර්ධට බය දකින ශික්ෂාවන් දැඩිවගෙන හික්මෙනවා. මේගිය අපරිපක්ඛාය මේගියේ චේතෝ විමුක්තිය අයන් ဒුතියෝ ධම්මෝ පරිපක්ඛාය සංවත්තති. මේ ගිය නොමහු කුල චේත විමුක්තිය මොහ කිරීම පිණිස පවතින මේ දෙවැනි ධර්මතාවය. පළවෙනි එක මොකද්ද? කල්යාණ මිත්‍ර. දෙවැනි එක සිල්වත් බව. ඔය ඔක්කොම අයිති සාතිමොක් සංවර සීලයෙන් සංවරව ආචාර ගෝචරයන්ගෙන් යුක්තව සුවල්ප මාත්‍ර වර්ධත බය දක්මින් ශික්ෂාවන් දැඩිවගෙන හික්මනවා කියන ඔක්කොම ටික අයිති සීලය නැමැති එක ධර්මතාවයකට. කල්‍යාණ මිත්‍රතාවයේ කල්‍යාණ මිත්‍ර සහාය කොට ඇති බව, කල්‍යාණ මිත්‍ර පවංකකතා කියන මේ අංග තුනම අයිති කල්‍යාණ මිත්‍රතාව කියන කල්‍යාණ මිත්‍රතාව කියන එක ධර්මතාවයකට. කල්‍යාණ මිත්‍රතාව දෙක සිල්වත් බව. පුනිතපර මේ ගිය යායන් කතා අභිසල්ලේක අභිසල්ලේකතා හේතු විවරණ සප්පාය ඒකාන්ත නිබිදා විරාගය නිරෝධය උපසමය අභිඥාය සංවත්තති. උපසමය අභිඥාය සම්බෝධය නිබ්බාන සංවත්ති සීයති ඉදං අපිච්චකතා සන්තුතිකතා පල්වේකකතා අසංසත්තකතා විද්‍යාරම්භකතා සීලකතා සමාධිකතා ප්‍රඥාකතා විමුක්තිකතා විමුක්ති ඥානදර්ශන කතා ඒව රූපාය කතාය නිකාමලාභී හෝති අකිච්ච ලාභී හෝති අකසිර ලාභී ලාභී අපරිපක්ඛාය මේගේ චේතු විමුක්තිය අයන් තතියෝ ධම්මෝ පරිපක්ඛාය සංවති. තුන්වෙනි කාරණාව මේගිය භික්ෂු යං කතා වක්තියේනම් අභිසල්ලේකතා මනාව කෙලෙස් කැපීම පිණිස යන හේතු විවරණ සිත වැඩීම පිණිස පවතින කෙලෙස් කැපීම පිණිස සිත වැඩීම පිණිස පවතින ඒකාන්තේ සසර නොයලීම පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස කෙලෙස් සංසිඳීම පිණිස අවබෝධයේ පිණිස නිර්වාණය පිණිස පවතින කතා තියෙනවා. මොනවද ඒ කතා? අල්පෙච්ච කතා. අල්පෙච්ච කතා කියලා කියන්නේ අපෙච්ච කියලා කියන්නේ මහා බලාපොරොත්තු නැහැ එයාගේ ජීවිතේ. මහා ගොඩක් දේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අල්පෙච්චයි කියන්නේ කැමැත්ත ටිකයි. අපි කියමු ලැබෙන්නේ කුටිය මොකද්ද? ඒ කුටියෙන් යැපෙනවා. ඒක සම්පූර්ණ අල්පෙච්ච කතා කියනකොට අල්පෙච්චතාවයත් ඒ වගේම තමයි. ඒ කියන්නේ බොහොම ඡාම් පැවත බොහෝ දේවල් එකතු කරන්නේ, බොහෝ දේවල් රැස් කරන්නේ, ටිකක් කැමති, බඩු මුට්ටු ද්‍රව්‍ය කාරණා අඩු ධර්මත කැමති. ඒකට කියනවා අපිච්ච කතා කියලා. ඉච්ඡ කියන්නේ කැමැත්ත. අල්ප කැමැත්තක් තියෙන, බොහෝ කැමැත්තක් නැහැ. බොහෝ දේට, බොහෝ වස්තුන්ට අර එකට කැමති. දකින දකින එකට ආසයි, අහන අහන එකට ආසයි වගේ තැනකින් නැහැ. ඒ වගේ අල්පේච්ච කතා. ඊගාවට සන්තුෂ්ටි කතා. සතුටි කතා කියන්නේ ලැබෙන දේෙන් සතුටු වෙනවා. ලැබෙන සිවුර මොකද්ද? ලැබෙන කුටිය මොකද්ද? ලැබෙන පින්ද ආහාරය මොකද්ද? ඒකෙන් සතුටු වෙන මට මේ ඇති. මට මේ කුටිය ඇති. එයාට අහවලුන්ට හොඳ කුටියක්, මට එහෙම එකක් නැහැ. අරගොල්ලන්ට නම් පට සිවුරු, නැත්තම් මේ හොඳ සිවුරු, මට එහෙම ඒවා නැහැ. අරගොල්ලන්ට නම් අද මෙහෙම මෙහෙම කෑම, මට එහෙම නැහැ කියලා හිතන්නේ නැහැ. මේ මට හොඳයි. Tamanට ලැබෙන දෙයින් සතුටු වෙනවා. ඒකට කියනවා සන්තුෂ්ටි කතා. පවිවේක කතා. ඒ කියන්නේ උතුම් විවේකයේ පිළිබඳව කතා. විවේකයේ තියෙන වටිනාකම ගැන කතා. පවිවේක කතා. අසංසග්ග කතා. එකට පිරිස එක්ක නිතරම ගැටිලා හැපිලා ඉඳීමේ දොස් පෙන්නලා හැම වෙලාවෙම එක ගොඩේ එකට කාණ්ඩ ගහලා කතා කර කර ඉන්නේ නැතුව හුදකලාව පුළුවන් තරම් ඉඳලා වීර්යය කටයුතුයි කියන එක තමයි අසංසත්ත කතා කියලා කියන්නේ. සංසත්ත කියලා කියන්නේ ගැටිලා ඉන්නවා, ඇලිලා ඉන්නවා, බැඳිලා ඉන්නවා, කාණ්ඩ ගහලා ඉන්නවා, එකට ඉන්නේ. අනිත් කෙනා නැතුව බෑ. අසත්තත් කතා කියලා කියන්නේ හුදකලාව ඉන්නයි කැමති. තනියම ඉන්නයි කැමති පුළුවන් තරම්. කෙනා කෙනා. එතකොට තමන්ට කට්ටියක හිටියොත් නිකම හරි වචනයක් කතා වෙනවනේ කතා කරනවා ඒකට බයයි යා. ඒක මුළු මට ප්‍රමාදයි. ඈ මොකද අපි කෙනා කෙනා ආවේ මේ කවුරුවත් ඉන්නවා අහවලත් ඉන්නවා අහවලත් ඉන්නවා කියලා බලාගෙන නෙමෙයි. නිවන බලාගෙන. ඊට පස්සේ ඇවිල්ලා සංසග්ගයෙන් ඉන්නව නම් ඇලිලා ගැටිලා කතා කර කර ඉන්නව නම් ආපු වැඩේට තෝසයි. එතකොට අසංසත්ත කතා. විරිය ආරම්භ කතා. වීර්යවත් වීමේ කතා. ඊට පස්සේ සීල්වත් වීමේ සීලේක ආනිසංස පෙන්නන සිල්වත් වීම ගැන කතා, සමාධිය පිළිබඳ කතා, ප්‍රඥාව විමුක්තිය විමුක්ති පිළිබඳ කතා කියලා මෙන්න මේ දස කතා වස්තු නිතරම දිදුකින් අහන්න පුළුවන්. අපහසුවකින් අහන්න පුළුවන්. වෙහෙසකින් තොරව අහන්න පුළුවන් පරිසරයක වෙන්න ඕන එයා ඉන්නේ. එයාට කවුරු කොතනක ගියත් එයාට නිතරම අහන්න ලැබෙන ලද දෙයින් සතුටු වීමේ ගුණමයි කියන්නේ. එතකොට බොහෝ දේට කැමති වීමේ දොස් පෙන්නලා බොහෝ අල්පේච්ඡතාවයේ ගුණමයි කියන්නේ. අල්පේච්ඡ වූ ගතියක් හදාගන්න ජීවිතයක් හදාගන්න තමයි උගන්වන්නේ. මහේච්ඡතාවයේ දොස් පෙන්නනවා. ඊට පස්සේ ලද දෙයින් සතුටු වීමේ ගුණේ පෙන්නනවා. ඒ වගේම එකට අවිවේක කතා. විවේකයේ ගත්තහම කාය විවේකේ, චිත්ත විවේකේ, උපදි විවේකේ කියලා විවේකේ තුන් ආකාරයි. මේ කාය විවේකේ කියන්නේ මෙන්න මේක, චිත්ත විවේකේ කියන්නේ මේක, උපදි විවේකේ කියන්නේ මේක. මේ අපි තුන් විවේකේ කොහොම හරි ලබා ගන්න ඕනේ කියලා මේ විවේකයේ පිළිබඳව තමන්ව හිත උත්සාහවත් කරවලා, විවේකයට හිත නැඹුරු කරවලා, කැමැති කරවන කතාවක් අහන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ අසංසත්ත කතා. අසංසග්ග කතා කියලා කියන්නේ එකට නිතරම කාණ්ඩ ගැහෙන්න එපා, ගුලි ගැහිලා ඉන්න එපා, ඒක දුක් සහිතයි. භ්‍රමචර්යාවට බාධාවා, සසර ගෙවා ගන්න බාධාවා. ඈ තනි වෙච්ච පමණකින්, හුදකලා වෙච්ච පමණකින් සී සත නිමිත්ත පිළිපුවා ගන්න පහසුයි. තමන්ගේ හිතේ පවතින විතරකයක් හඳුනා ගන්න පහසුයි. අපි එකට කතා කර කර ඉන්නකොට අපේ මනසේ තියෙන විතර්ක වලින් වැඩ ගන්නවා මිසක විතර්කව යට කරන්න බෑ අපිට. අපි විතර්ක වලට යට වෙලා ඉන්නේ. මේ විතර්කයන් එක්ක ජීවත් වෙන්නේ, විතර්කයන් පෝෂණය කරන්නේ. මේ පිරිස් එක්ක ඉන්නකොට තියෙන දෝෂය ඕක. තනි වුණාම තමන්ගේ සිත පැත්තට යොමු වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ හින්දා අසංසත්ත කතා. ඉගාවට කුසීතට කම්මැලිකමට යන්න ඉඩ නැහැ. හැම වෙලාවෙම වීර්ය කිරීමේ කතා අහන්න ලැබෙනවා. පීතමල්හාමුදුරු ඊතලේ ඇදලා අරගෙන තන ටිකක් ඔබාගෙන සක්මන් කෙරුවා වගේ තිස්සහාමුදුරු කකුලේ ගලක් ගහගලා කලවැට බිඳගෙන වීර්ය කෙරුවා වගේ මේ වගේ අතීත උත්තමයෝ වීර්ය කරපු හැටි, සසර ගෙවාගත්ත හැටි, නිකම්ම මේ සසර ගෙවුන්නේ නැහැ. ඒ මහෞත්මියොත් කාය ජීවිත දෙක අපේක්ෂාවෙන් දෙඩිව වීර්ය කළ නිසායි සසර ගෙවුනේ, සසර ගෙවා ගත්තේ. ඒ නිසා අපිත් මෙහෙම වීර්ය කරන්න ඕනේ, ඕගොල්ලෝ එහෙම වීර්ය කට යුතුයි කියලා නිතර කාගෙන් කාගෙන් හරි ඇහෙන පරිසරයක් වෙනවා. කේන්දෝ දැන් හුදකලාවේ ඉන්නකොට තියෙන දොස් තමයි ඔය වාසිය නැහැ. ඊට පස්සේ සීලයක තියෙන ආනිසංස. සිල්වත් වුණාම, සිල්වත් නැතිකම නිසා එන වෙහෙස හා දැවිල්ල එන්නේ නැහැ එයාට. ඒ සීලය ප්‍රමෝදයට, ප්‍රමුදිත භාවයට උදවැදීමට, හිත සතුටු වීමට කරුණා, තමන් කෙරෙහි පිහිටි සීලයේ තමන්ම දකිනකොට තමන්ගේ හිත සතුටු වෙනවා. ඒ සතුට සමාධියට හේතු වෙන බව කියලා සීලය ගැන කතා. සමාධිය ඇති කර ගැනීමේ ක්‍රමවේද, සමාධිය ඇති කර ගැනීමේ වටිනාකම ගැන කතා. ප්‍රඥාව ගැන, ප්‍රඥාව ඇති කිරීමේ කතා. ඒ වගේම ආශ්‍රමයේ කෙලෙසුන්ගේ මිදෙනවා කියලා කියන්නේ මෙන්න මේකට. මෙන්න මේ විදිහට මේ විමුක්තිය හදාගන්න පුළුවන්. මේ විමුක්තිය මේ ආකාරයටයි වෙන්නේ කියලා විමුක්ති ගැන කතා, විමුක්ති ඥාන දර්ශනය ගැන කතා. කෙලෙසුන්ගේ මිදුනහම මිදුණු මනසට මෙන්න මේ වගේ ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදිනවා කියලා මෙන්න මේ දස කතා වස්තු නිදුකින් අනුස්සහයෙන් අපහසුකම් තොරව අහන්ත ලැබෙන පරිසරයක් වීම කියන කාරණාවද තුන්වෙනි කාරණාව. පුනච්චපරං මේ ගිය භික්ඛු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්ල පරාක්‍රමෝ අනික්ඛිත දුරෝ කුසලේසු ධම්මේසු අපරිපක්ඛාය මේගිය චේතෝ විමුක්තිය අයං චතුත්ථෝ ධම්මෝ පරිපක්ඛාය සංති ආරද්ධ විරියෝ විහෙරති. ආරම්භ වෙරැතු කුමටද? අකුසල ධර්මයන් දුරු කළ කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස තාමවා බලවත් දල්ල පරක්කමු දෙදි පරාක්‍රම දෙදි උත්සාහයක් නිකන් නෙමෙයි මේ පෙන්වන්නේ. එතකොට වීරියයි එරඹ වෙරැතුව කියන්නේ නිතරම උත්සාහවත් වෙනවා. දල්ල පරක්කම කියන්නේ හිත දැඩි කරගන්නවා. මම කොහොම හරි හිත හදා ගන්නවා කියලා තමන්ව තමන් දැඩි කරගන්නවා. දල්ල පරක්කම දල්ල කියන්නේ දැඩි කරගන්නවා කියන එක. එතකොට අනික්කිට දුරු කියන්නේ අත් නොහරින දුර ඇති. වීරිය අත් නොහර වූ වීරිය ගුණය ඇති ඇතුව කටයුතු කරන කම අකුසල ධර්මෙන් දුරු කළ කුසල ධර්ම ඇති කරගන්න ඕන කියන උත්සාහය ඇති කරගන්නවා නම් මෙන්න මේක මේ ගිය නොමුහුකුල චේත විමුක්තිය මොහු කිරීම පිණිස පවතින අදරණේ කරුණ. පුනච්ච පරම් මේගිය බික්කු පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනිය පඤ්ඤාය සමන්නාගතු අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනිය අපපක්ඛාය නෝකේ චේත විමුක්තියම් පංච ධම්මෝ පරිපක්ඛාය සංගති. මේගිය මනාව දුක් ගෙවීමට යන ස්කන්ධයන්ගේ උදේ වේ දන්නා නුවණකින් යුක්ත වේ. මෙන්න මේ පස්වෙනි ධර්මතාවය මේ ගිය නොමොහුකුල චේත විමුක්ති මොහු කිරීම පිණිස පවතින. මොකද්ද ඒකාන්ත කොට සම්මා දුක්ඛක්ඛය ගාමිනිය මනාව දුක් ගෙවීමට යන ස්කන්ධයන්ගේ උදේ වේ දන්නා නුවණ කොහොමද? රූපය හොඳට බලනවා. මේ කන බොන ආහාර නිසා රූපය හැදෙනවා. රූපය කෙප්ලොම් නියදත් නැත්නම් සතර මහා ධාතු අනාත්මයි. කන බොන ආහාරයෙන් හැදුනේ. ඔය ආහාරයෙන් හැදුණු රූපය ඉදිරි පිටට එනකොට ඒ රූපය ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා, ඒ රූපය කෙරෙහි ඇති තණ්හාව නිසා, ඒකට හිතින් කීින් කිරින් කළා උපාදානෝ වාසය කරන එක දුකක් නේද? නැත්නම් පංච උපාදානස්කන්ධය හැදුනේ මෙහෙමයි. සතර මහා ධාතු රූපය ආවේ ඇස් ඉදිරි පිට. ඒ රූපය ඇත්ත ඇත්තේ නුදන්නා කම නිසා ඒකට හිතින් කීින් කිරින් කළා රූපය ආරම්භය තණ්හා උපාදාන වෙලා තණ්හා වශයෙන් හැසිරුණු කම නිසා නේද මේ රූපය මට උපාදාන උනේ? අම්මා කියලා ගන්න පුළුවන් උනේ, තාත්තා කියලා ගන්න පුළුවන් උනේ රූපේ ආහාරත්වයෙන්. අවිද්‍යා, කර්ම, තණ්හා කියන ගති ටික ඒ මත තබල තමයි මේ පුද්ගලයේ රූපයක් හදාගත්තේ හැදෙන්නේ කියලා බලනවා නම්, එතකොට මට දුක එන්න හෝ සතුට වෙන්න කෙනෙක්ව හම්බ වෙන්නේ කොහොමද කියන උත්තරය යාට හොඳට පේනවා. ඇසිදිරි පිටතාව පැත්ත වෙනම එකක්. ඒ ආරම්භය තමන් ඒ ඇත්ත නොදන්නා කම නිසා තණ්හාව ඇති වෙන විදිහට හිතින් කීින් කිරින් කළා. අවිද්‍යාව, තණ්හා, කර්ම කියලා කියන්නේ අවිද්‍යාවෙන් යුක්තව තණ්හාව ඇති වෙන විදිහට හිතින් කීින් කිරින් කළයි මේ රූපයට තණ්හාව ඇති කරගෙන තියෙනකොට මට අම්මා තාත්තා අයියා කියලා හම්බ වෙන රූපේ තමයි පංච උපාදානස්කන්ධය. ඒක හැදිලා තියෙන්නේ අවිද්‍යා තණ්හා කර්ම ආහාරයෙන්. ආහාරයෙන් රූපේ ඒක ඇත්ත නොදන්න අවිද්‍යාවෙන් තණ්හාව ඇති වෙන විදිහට හිතලයි මම මේ කෙනෙක් කියන එක බැඳිලා හදාගෙන තියෙන්නේ කියලා බලනකොට බලනකොට එයා දන්නවා පංච උපාදාන ස්කන්ධය හැදුනේ මෙහෙමයි. ස්කන්ධය හැදුන හැටි දන්නවා ආහාරත්වයෙන්. පංච උපාදාන ස්කන්ධය හැදුනේ කොහොමද කියලා දන්නවා. ඒ ආහාරයට අවිද්‍යා තණ්හා කර්ම. අවිද්‍යාවෙන් තණ්හාව ඇති වෙන විදිහට හිතින් කියින් කිරීම කරපු නිසායි මට මේ පංච උපාදාන ස්කන්ධය හැදුනේ. දැන් ඇස් ඉදිරිපිට මෙතන තියෙන රූපේ ආහාර ප්‍රත්‍යය. කන පුන ආහාරයෙන් හැදුණු රූපේ. ඔය රූපේ ඇත්ත නොදන්න කම නිසා තණ්හාව ඇති වෙන විදිහටයි මම හිතන්නේ. අනේ මේ ස්වාමීන් වහන්සේ මට මෙච්චර උපකාර කරන උදව් කරන මම යාළුවෙක් ඉන්නුනේ යාළුවෙලා ඉන්නුනේ කියලා අපි හිතුවා කියන්නු. දැන් රූපේ ඇත්ත නොදන්න කම නිසා ඒ රූපෙට කෙනෙක් කියලා තණ්හාව ඇති වෙනකම් මං හිතනවාම මට දැන් තේරෙන්නේ මම කැමති කෙනෙක් හැටියට රූපේ මට රූපේ කෙනෙක් කියලා පෙනෙන්න අවිද්‍යා තණ්හා කර්ම ආහාර කියලා ධර්මතා හතරකින් යුක්තයි. මෙහෙමයි පංච උපාදානස්කන්ධය හැදුනේ. අම්මලා තාත්තලා අයියලා අක්කලා සත්ත්ව පුද්ගලයෝ රන් රිදී මුතු මැණික් කැඩිලා තියෙන හැටි එයාට පේනවා. එතකොට මේ ඔක්කොම හැදුනේ ඕමයි කියලා. වැයත් පේනවා. මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු රූපේ ආරම්භය ඇත්ත ඇති හැටි දැකලා ආහාරයෙන් හටගත්තු රූපය අනාත්මයි කියලා දැකලා තණ්හාව ඇති වෙන විදිහට හිතින් කියින් කිරින් නොකලේ නම් පුද්ගලයෙක් හැටියට නොපෙනෙන විදිහට හිතින් කියින් කිරින් නොකලේ නම් මේ රූපේ පුද්ගලයෙක් කියලා තණ්හාව ඇතිවලා දුක එන්නේ නැහැ නේද කියලා බලන උනෝයි බලන විදිහ ඇදුන හැටි දැනගෙන තියෙනවා. උකට තමයි කියන්නේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නවා. ස්කන්ධත් දන්නවා පංච උපාදාන ස්කන්ධය හැදෙන හැටි දන්නවා. ස්කන්ධයන්ගෙන් බලනකොට ආහාර ප්‍රත්‍යයෙන් පංච උපාදාන ස්කන්ධය බලනකොට අවිද්‍යා තණ්හා කර්ම ආහාර. අවිද්‍යාවෙන් යුක්තව තණ්හාව ඇති වෙන විදිහට හිතින් කියින් කිරින් කළා මේ ආහාරයට. ආහාරයෙන් හැදුණු රූපෙට හිතින් කියින් කිරින් කළයි කෙනෙක්ව හදාගෙන තියෙන්නේ. කියන උත්තර මෙන්න මේක අයම් පංච ධම්මෝ පරිපක්කය සංවත්තති. අපරිපක්කය මේකේ චේතෝ විමුක්තිය අයම් පංච ධම්මෝ පරිපක්කය සංවත්තති. කල්යාණ මිත්‍රතා සිල්වත් බව දස කතාවස්තු නිදුකින් අපහසුයෙන් උත්සාහයෙන් තොරව අහන්න පුළුවන් පරිසරයක් වීම සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්ත වීම ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නෝනේ යුක්ත වීම මෙන්න මේ ධර්මතා පහ නොමුහු කුල චේතෝ විමුක්තිය මොහු කිරීම පිණිස පවතින ධර්මතා පහ අපරිපක්කාය මේගේ චේතෝ විමුක්තිය ඉමේ පංච ධම්මා පරිපක්කාය සංවත්තති. නොමුහු කළ චේත විමුක්තිය මොහු කිරීම පිණිස මේගේ මෙන්න මේ ධර්මතා පහ පවතිනවා. මේගේ සිල්වත් වන්නේය ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරව ආචාර ගෝචර යුක්තව ආචාර ගෝචර සම්පන්නව අල්ප මාත්‍ර වරදෙහි බිය දන්නා සුළුව වසන්නේ සමාදන් කොට ශික්ෂාපද ඉක්මන්නේ යන මෙය කල්යාණ මිතුරන් නැති කලණ යහලුවන් ඇති කලණ පුද්ගලන්ට නැමුණු මහණු විසින් ඒකාන්තයෙන් කැමති වී යුතුයි. සිල්වත් වෙනවා කියන ධර්මතාව ටික ලැබෙනවා කල්යාණ මිතුරන් ඇති බව. මේ කියනි අල්පේච්ඡ කතා, සන්තුෂ්ටි කතා, පල්වේක කතා, අසන්තත් කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන යන කෙලෙස් තුනී කරන සිතේ ආවරණ දුර්ලීමට හේතු වෙන නිවන පිණිස පවතින යම් කතාවක් වේද ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, දතිතු විද්‍යා දැන ගැනීම පිණිස, නිවන පිණිස පවතිද මෙබඳු කතා කැමැති පරිදි අසන්නට ලබනතුළු, සුවසේ ලබනතුළු, මහත්සේ ලබනතුළු යන මේ කල්යාණ මිතුරන් නැති, කලන යහළුවන් නැති, කලන පුද්ගලයන් නැමුණු මහණු විසින් කැමැති විය යුතුයි. මේගේ අකුසල දහම් පහ කරනු පිණිස, කුසල දහම් වඩුණු පිණිස දැඩි වැර ඇතුව, කුසල දහම්හි නොබැලූ වීරිය ඇති යන මේ කලන මිතුරන් නැති, කලන යහළුවන් නැති, කලන පුද්ගලයන් නැමුණු මහණු විසින් කැමැති යුතුය. මේගේ උදේවැය දන්නා නිදුස්සු කලකිරීම පිණිස පවතින, මොනවට දුක් ගැවීම පිණිස පවතින, ආර්ය මාර්ගයට පමුණුවන ප්‍රඥාවෙන් යුක්තවන්නේ යන යමක් ඇද්ද මෙය කල්යාණ මිත්‍රයන් නැති, කලන යහළුවන් නැති, කල්යාණ යහළුවන්ට නැමුණු සිත් ඇති භික්ෂු විසින් කැමති විය යුතුය. මේ කියන්නේ ඒ මහණු විසින් මේ ධම් කියන්නේ කල්යාණ මිත්‍රතාව කියන එක වටිනෝමයි කියන එක පෙන්වනවා. කල්යාණ මිත්‍රතාවයේ නිසාම සිල්වත් වෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රතාවයේ නිසාම දස කතාවස්තු අහන්න පුළුවන්. කල්යාණ මිත්‍රතාවයේ නිසාම වීර්ය වෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රතාවයේ නිසාම ස්කන්ධයන් උදේවැය දන්න කල්යාණ මිත්‍රයන් නිසාම ස්කන්ධයන් උදේවැය දන්න නෝනි යුක්ත වෙනවා කියන ධර්මතාවය කැමති විය යුතුයි. මේ කියන්නේ ඒ මහණු විසින් මේ දහම් පසේ පිහිටා මත්තේ සතර දහම් කෙනෙක් වැඩි යුක්තාහ. දැන් නොමෝකුල චේත විමුක්ති මොහ කිරීම පිණිස පවතින ධර්මතා පහක් පෙන්වනවා. කල්යාණ මිත්‍ර බව, සිල්වත් බව, දසකතා වස්තු අහන්න ලැබෙනවා, වීර්ය බව, ස්කන්ධෙම දේව දන්නා බව. මේ ධර්මතා පහේ පිහිටුවලා මේ ධර්මතා පහ තම සන්තකේ තබාගෙන මත්තේ ධර්මතා පහක් තේනච පන මේගිය බික්ුණු එමේසු පංච ධම්මේසු පතිත්තාය චත්තාරෝ ධම්මා උත්තරින් භාවේ තබ්බ. මේගිය මේ භික්ෂුව විසින් මේ පංච ධර්මයන් පිහිටා මත්තේ චත්තාරෝ ධම්මා උත්තරින් භාවේ තබ්බ. මත්තුවේ ධර්මතා පහක් වැඩි යුතුයි. මොකද්ද? අසුභා භාවේ තබ්බ රාගස්ස පහනාය. රාගයේ දුරුකිරීම පිණිස අසුභ භවනාව වඩන්න ඕනේ. මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. ව්‍යාපාදයේ දුරුකිරීම පිණිස මෛත්‍රී භවනාව වඩන්න ඕනේ. ආනාපාන සති භාවේ තබ්බා විතක්ක උපච්ඡේදාය. විතර්ක උපච්ඡේදනය, විතර්ක හිඳීම සඳහා ආනාපාන සතිය වැඩි යුතුය. අනිත්‍ය සංඥා භාවේතබ්බ අස්මිමාන සමුග්ගහතාය. අනිත්‍ය සංඥිනෝ මේජි අනත් සංඥා සන්තාති. අනත් සංඥා අස්මිමාන සමුග්ගහතම් පාපුනාති ditthiya dhamma ධම්මේ නිබ්බාන. ඒ පංච ධර්මයේ පිහිටලා මත්තේ ධර්මතා හතරක් වැඩි යුතුයි. රාගය දුරු කිරීම පිණිස අසුභ භවනාව කටයුතුයි. ද්වේෂය දුරු කිරීම පිණිස මෛත්‍රිය වැඩි යුතුයි. විතර්ක උපච්ඡේදිනේ විතර්ක නැසීම පිණිස ආනාපානතරය හිතේ හිතේ කතා කරන ගතිය අඩු කිරීම පිණිස ආනාපාන සතිය වැඩි යුතුයි. අස්මිමානෙ මේ රූපේ මම වෙමි කියලා පෙනෙනකම, වේදනාව මම වෙමි, සංඥාව මම වෙමි, සංකාරය මම වෙමි කියලා පෙනෙනකමට, දැන් මෙහෙම ඉන්නකොට කෙනා කෙනාට මේ කය මම කියලා තේරෙනකම තියෙනව නේද? ඒකට කියනවා අස්මිමානෙ, වෙමි කියන හැඟීම. ඒ අස්මිමානෙ වෙමි කියන හැඟීම දුරුකරන්න අනිත්‍ය සංඥාව වඩන. අනිත්‍ය සංඥාව වඩනකොට අනාත්ම සංඥාව පිහිටනවා. අනාත්ම සංඥාවේ පිහිටන කෙනා ditta ධම්ම කියන්නේ අනාත්ම සංඥාව පිහිටනකොට අස්මිමානය සමුග්ඝාතනය වෙන මේ මම වෙමි කියන හැඟීම මුලින්ම ගැලවිලා යනවා. මුලින්ම ගැලවිලා යනවා. එතකොට දිත්තේව ධම්මේ නිබ්බාන. දිට්ඨි ධම්මේම නිවන් දකිනවා. අනාත්ම සංඥාව පිහිටිකෙනා අස්මිමානය සා මුලින්ම ගලවලා දාලා මේ ජීවිතේම නිවෙනවා කියලා පෙන්නනවා. එතකොට ඔය ධර්මතා පහේ පිහිටියාම කල්යාණ මිත්‍ර පරිසරයක ඉන්නකොට කලින් කලට ඔය කල්යාණ මිත්‍ර ධර්මතා කල්යාණ මිත්‍ර ධර්මතාවයෙන් ඔය පහ ගැන තමන්ගේ ජීවිතයට උපකාර ලැබෙනවා. සිල්වත් වෙන්න, දස කතා වස්තු අහන්න, වීර්යවත් වෙන්න, ස්කන්ධයන්ගේ උපේවැය දන්නා නිවුන නුවණ තිවුර වෙන්න කල්යාණ මිත්‍ර ඇසුරෙන් සප්පාය ලැබෙනවා. තමන් ඒ ටිකෙන් ටික ටික දියුණු වෙන්න දියුණු වෙන්න පොහොසත් වෙන්න පොහොසත් වෙමින් පෞද්ගලික ජීවිතයේ එදිනෙදා කෙලෙස් ටික දුරු කරගන්න වීර්ය කරනවා. මේ ටික පිළිතලා යම් වෙලාවක රාග හිතක් ඇති වුණොත් ඒක දුරු කරගන්න අසුභය බලනවා. එතනදී අසුභය බලනවා කිව්වහම කෙස් රාග අරමුණක් ඇති වෙනවා කියලා කියනකොට අපිට ස්ත්‍රියක් වේවා කුමන හෝ අරමුණක් සිහි වෙනවා සරාගීව. ඒ වෙලාවේදී ඒ රූපේ තියෙන කෙස් ලොම් නියද ධම්මස් නහර ඇට ඇට මිදුළු කන බොන ආරෙන් ඇදලා නේද තියෙන්නේ කියලා බැලුවට හරියන්නේ නැහැ. රාගයේ දැඩිනම් ඒකේ පිළිකුල දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒ වෙලාවේදී කරන්නේ මෙහෙම අසුභේ වඩනවා කියලා ඔය අසුභ භාවනාව කරන කෙනාගේ ලක්ෂණයක් පෙන්වනවා තථාගතයන් වහන්සේ. අසුභ නිමිත්තක් ගත්තොත් අග්ගාලා අහක බලන්නේ. අපි කියමු බල්ලෙක් ජරා කරපු අසුචි ටිකක් හෝ වමනේ ගොඩක් හෝ මිනිස්සු ජරා කරපු තැනක් හෝ නැත්තම් ඒ වගේ අප්‍රසන්න දෙයක් දැක්ක ගමන් ඒකේ හොඳට නිමිත්ත ගන්නවලු බලලා. අසුභ භාවනා කරන කෙනා ඇස් දෙකෙන් හොඳට නිමිත්ත ගන්නවා ඒකේ. රාග සිතක් සිහි වෙනකොටම තමන් අර දැකපු අසුබ නිමිත්ත තියෙනුනේ අරගෙන ඒක තමයි ආදේශ කරන්නේ. මේ කයින් දෙගිරින්නෙත් මේ වගේ වන්නේ, මේ කයේ තියෙන්නෙත් මෙහෙම වන්නේ කියලා පෙන්නනවා මිසක ඒ රාග දැනෙන එකේ කෙස්ලොම් නේදත් කියලා බලන්නේ. බැලුවට රාගෙ තේරෙන්නේ නැහැ. ඊගාවට පණුවෝ ගහපු ශරීර, කුණු වෙච්ච තුවාල, හොරි හැදිච්ච ශරීර දැක්කහම ඒක නිමිත් අරගෙන රාගේ ඇති වෙන රූපේ සිහි වෙනකොට ඔය රූපේ මේ වගේ වෙන්න පුළුවන් නේද කියලා තමන් ගාව තියෙන අසුබ නිමිත්තෙන් අරක ආවරණය කරන්න. අර රාග නිමිත්ත වහනවා තමන් ගාව තියෙන අසුබ නිමිත්තේ. තේරෙනව නේද? හිත හැසිරෙන්න දෙන්නේ රාග නිමිත්ත. එහෙමයි අසුබ භවනාව කරන්නේ මිසක. අපි කිව්වොත් ඔය වයසට ගියාය කියලා එහෙම දැකලා තියෙන කහ පාට දැස් දෙකෙන් කබ ගල මේ නිමිති අරගෙන මෙහෙම තිබුණට ඔය මූණේ කහ පාටට පිළී ගඳට කබ ගලන්න පුළුවන් නේද කියලා නිකන් හිතන්නේ. Taman දැකපු අසුබ නිමිත්තක් තංගල සිහි කළ අරගෙන අර සුබයි කියලා පෙන්නන ඇලෙන රූපෙට තබනවා. තබුවාම දැන් අරක සුබයි කියන නිමිත්ත යට කරගෙන අසුබ නිමිත්ත තමයි පිළිහිලා තියෙන්නේ Tamanට ඒ රූපෙ මත. මෙසක තමන් අසුබ නිමිත්තක් සිහි කරලා ඒකට තබන්නේ නැතුව අරගෙන අසුබේ මතු කරන්න ගන්න හදන දෙපා. ඒකේ අසුබේ පේන්නේ නැහැ. ඒකේ අසුබේ පේනනවා නම් තමන් ඇලෙන්නේ. ඒ හින්දා අද මේ අසුබ භවනා කරන්න දන්නේ නැහැ කට්ටිය. නමුත් බුදුරජාණන් වහන්සේ හොඳට පෙන්නනවා අසුබ භවනාවට මොකද්ද සුබ නිමිත්ත කටු. සුබ නිමිත්ත කටුව. එතකොට සුබ නිමිත්තයි කියලා පෙනෙන අරමුණේ අසුබේ පේන්නේ නැහැ. අසුබේ පෙනෙනවන් නම් රාගය ඇති වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී කරන්නේ අසුබ භවනාව වඩන්නේ. අසුබ භවනාව වඩනවා කියලා කියන්නේ දැන් මේ රාගය හැම වෙලෙම තමයි මනසේ පැත්තෙන් සිද්ධියක් නෙමෙයි තියෙන්නේ. අසුබ නිමිත්ත ටග්ගල සිහි කළා අරගෙන සුබ නිමිත්තට ආවරණය කරනවා ඒක. ඒ කියන්නේ දැනෙනවත් එක්කම ඒකට වීර්යය තියෙන්න ඕනේ. තමන් මිතුලතු ගන්නකොට විචාරා කරපු තැනක් වෙන්න පුළුවන්. සමහරට ගතත් එක්කම නිමිත් වෙන්නේ වමනේ ගොඩක් වෙන්න පුළුවන්, අසිතු ගොඩක් වෙන්න පුළුවන්, හොරි කුෂ්ඨයක් වෙන්න පුළුවන්, පණුවේ ගහපු එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දැක්කහම තමන්ට අපිරහිතර නිමිති තියෙනවානේ. සමහරට අර සමහරු කෙල ගහන මට්ටමට අහකට කෙල ගහන්නේ අපිරියාවේ එච්චට අපිරියේ. ආන්නේ වගේ නිමිත්ත තග්ගල සිහි කළ අරගෙන ඒක තියෙනවා මේ අධික රාගේන නිමිත්තත් යට කරනවා ඒකට. ඒ මොහොතේම යට කරනවා මේ උපායයට. මේ උපායයට යට කරන්න බැරි රාගයක් නැහැ. ඒකයි අසුභ භාවනාව රාගය දුරු කරන්න තියෙන ක්‍රමය. ඒක කරන ක්‍රමය වැරදි. ඒකයි මේ දෝෂේ තියෙන්නේ. එතකොට අර තමන් දැකපු දැන් කෙනෙක් එක පාටම සිහි වෙනවා සරාගීකම්. පුද්ගලෙක් සිහි වෙනකොට ඒ එක්කම තමන් දැන් ඉගෙනගෙන තියෙනවනේ මේක චිත්ත උපක්ලේශයක් රාගය කියන්නේ. ශනිකව තමන්ට වීර්ය වුණේ ඒකයි. අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. උපදවා ගැනීම දැන් වීර්ය තියෙන්න ඕනේ කියලානේ දැන් ඉගෙන ගත්තියත්. එතකොට දැන් උපන් අකුසලයේ මොකද්ද මේ රාගය? රාගය කියනකොට නිකන් එන්නේ නැහැ පුතේ. ලස්සන තමන් දැකපු හෝ ඇසුරු කළ ආස්වාදයකින් යුක්ත නිමිත්තක් තමයි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා නිමිත්තක් තමයි හිතට පෙන්වන්නේ. රාගයෙන්ම උපද්දපු කෙනෙක් කැමති කෙනෙක්ව පෙන්වන්නේ. එයා ගැන තමයි හිත හසිරෙන්න හදන්නේ මේ. ඒ වෙලාවේදී උපන් අකුසලයේ දුරු කරන්නේ මොකෙන්ද? නූපන් කුසලයේ උපද්දවා ගන්නවා. කුසලයේ මොකද්ද මේ වෙලාවේදී? අසුබ නිමිත්ත, අසුබ බව සීකරන ක්‍රම. තග්ගාලා අර අසුචි ටිකක හෝ මලමිනියක හෝ දැක්කහම පිළිකුල් කියලා හිතෙන නිමිති තමන්ගේ ජීවිතේ හැම වෙච්ච තැන් තියර ඕන තරම්. ඒව සිහි කළා මේ කයට ආදේශ කරන මේ කය මේ වගේ ස්වභාවයකට වෙනවා. අර නිමිත්ත තුලයි අසුබ නිමිත්ත තුලයි හිත හසුරන මේ වගේ පහෝ ගහන තත්ත්වයටපත් වෙනවා නේද මේ කය කියලා අර කය නිරාවරණය කරගෙන ඉන්නේ නැහැ. ඒ කයට මේ අසුබ නිමිත්ත තබල අසුබ නිමිත්ත උඩයි හැදෙන්නේ. ආන් එහෙමයි අසුබ භාවනාව කරන්නේ. ඒකයි රාගය දුරු කිරීම පිණිස අසුබ භාවනාව වඩන්න ඕනේ. අසුභ භවනා කරන කෙනාගේ ප්‍රධාන ලක්ෂණය තමයි අසුභ නිමිත්තක් දැක්කහම හරියට අමෘතයක් වෙනවා වගේ උද්දට නිමිත්ත ගන්න කියනවා. දැන් අර අතන සාලාගත ගියා එතන රයව ජරා කළ කෑමක් දාලා පණුවෝ ගහලා නල්ලියනවා. එතකොට ආහාරයක ස්වභාවය අද්ද පාරක් දකින්න ඕනේ පිළිකුල දරෙන්න හොඳට. එතකොට එබඳු නිමිත්තක් ගත්තහම අර රාග අදහසක් ඇති වෙන එකට තිබෙන්නේ. අපි හැම වෙලාවෙම කුසලයේ උපදවා ගන්න ප්‍රමාදයි නම් තමයි අපි මේක හැසිරෙන්නේ. අපි උපාය දන්නේ නැත්තම් තමයි යන්නේ. හරිද? ඊට පස්සේ දේශේ අකමැත්ත අමනාපය දුරු වීම පිණිස මෛත්‍රී සිත වඩනවා. එතෙන්දී සීල සත්‍ය නිදුක්කත්ව නිරෝගීත්ව සුවපත්ත්ව දුකෙමෙදිත්ව කියලා කරන සමත කමතහන කරන විදිහට නෙවෙයි. දැන් අකමැත්ත දුරු කිරීම පිණිසයි මෛත්‍රී. අකමැත්ත තියෙන්නේ දැන් පුද්ගලයෙක් එක්ක පුද්දයක් එක්ක කෙනෙක් එක්ක වෙලාවට සිහි වෙන්නේ. අපි කියමු අහවල් මිනිස්සයා මට මෙහෙම කිව්වනේ කියලා තමයි සමහිත භාවනා කර කර ඉන්නකොට සිහි වෙන්නේ. නැත්තම් තමන්ට කරපු අසාධාරණයක්, තමන්ට කරපු ලැජ්ජාවක්, තමන්ගේ ඥාතියෙකුට දසඝාත වස්තුන්ගෙන් එකක්, මගේ ප්‍රියයට අනර්ථයක් කළා, මගේ අප්‍රියයට අර්ථයක් කරනවා, මට අනර්ථයක් කලා, මට අනර්ථයක් කරනවා, මට අනර්ථයක් කරයි, තුනයි. මගේ ප්‍රිය පුද්ගලයාට අනර්ථයක් කළා, මගේ නෑදෑයන්ට අනර්ථයක් කළා, මගේ නෑදෑයන්ට අනර්ථයක් කරමින් ඉන්නවා, මගේ නෑදෑයන්ට අනර්ථයක් කරයි, මගේ අප්‍රිය පුද්ගලයාට අර්ථයක් කළා, මගේ අප්‍රිය පුද්ගලයාට අර්ථයක් කරනවා, මගේ අප්‍රිය පුද්ගලයාට අනර්ථයක් කරයි කියලා මේ වචන නව අගත වස්තු කියලා තරහ ඇති කරගන්න වස්තු තැන්. ඒ වගේ තැනකදී මෙත්තිත වඩනවා කියලා කියන්නේ සියලු සත්වයන් දුක් වේවා නිරෝගී සුවපත්වා කියලා එහෙම හිතුවට හරියන්නේ නැහැ. ඒ වගේ වෙලාවේදී පුද්ගලයේ ගැන අමනාපයක් එනකොට ඒක දුරු කරන්නේ වෙනත් විදිහක රූපායතීලික. කොහොමද? අපි කියමු කවුරු හරි කෙනෙක් තමන්ට කරපු අලාභයක් මතක් වෙලා, තමන්ට කරපු නිඳාවක් නිසා අගඩක් මතක් වෙලා එයා ගැන යම්කිසි අමනාප ගතියක් ඇති වුණා කියලා හිතන්න. ඒ වෙලාවේදී බලනවා ඒ අවඩක් කරපු කෙනාගේ ජීවිතෙන් තමන්ට වෙච්ච එකම වැඩක් හරි තියෙනවද කියලා, යහපතක් හරි. අනේ එයා මට මෙච්චර දෙයක් කළා, මෙන්න මේ යහපත කළා තියෙනවනේ කියලා යහපත සිහි කරනවා. ඒක තමයි එයාගේ මෛත්‍රී සිත. ඒ වෙලාවේදී එක දස්සමයක්වත් හිතින්නේ අරමනාපේ. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි කොච්චර හොඳ දෙයක් කෙරුවත් එකම එක අයහපතක් ඇති, අර හොඳ ඔක්කොම යට කළා, එකම අයහපත පුන පුනා හිත හිතා ඉන්න තරහ ගන්නවා. සත්පුරුෂයාට මුළු ජීවිතේම යා අසත්පුරුෂකම් කෙරුවත් එකම එක හොඳ දෙයක් යට කළා තිබුණා නම් ඇති, ඒ හොඳ දේම විතරක් සිහි කරනවා. මුළු ජීවිතේම මට මෙහෙම කිරුවට එයා මේ දේ මට කළානේ, මේ දේ කළානේ කියලා හිතනකොට, මේ යහපත කළානේ කියලා හිතනකොට අර එයා ගැන තියෙන අමනාපය අතහැරෙනවා. එහෙම හෝ බලනවා. එහෙම නැති වුණොත් අනේ සසරේදී අම්මා තාත්තා සහෝදර නෝනු කෙනෙක් නැහැ කියලා කියනවා. අද මට අනර්ථය පිණිස කටයුතු කළාට මට පෙර ජීවිතයේ උඩුක් විතියාගෙන බොහෝ මාදෙන් කිරි දුන්නු අම්ම වෙන්න ඇති, මාව පෝෂණය කළ තාත්ත වෙන්න ඇති නේද කියලා හිතනවා. එහෙම නැතිනම් සසරේ ඉන්නකොට මගේ අතිනොත් කොච්චර ඔය වගේ දේවල් වෙලා ඇද්ද, අඩුපාඩු වෙලා ඇද්ද? එහෙම වෙච්ච අඩුපාඩුවට කෙනෙක් මං එක්ක අඝාත බැඳගෙන පලිගන්න හදනවා නම් ඒක නොසුදුසුයි. ඒ වගේ කෙනෙක් අතින් සසර ඉන්නකොට ඕනතරම් අඩුපාඩු වෙන්න පුළුවන්නේ කියලා හිතනවා. එහෙම නැතිනම් මේ විදිහට ඒ පුද්ගලයාට වුණත් එහෙම කියන්නේ එහෙම කරන්න හිතෙන්ද ඇත්ති වෙන්නේ නැති මගේ පෙර කර්මෙතනේ. මමත් අකුසල කර්ම කළා තිබුණ හින්දා වෙන්නේ නැතිනේ. සසර ඉන්න මගේමනේ දෝෂේ. මම සසර හිටපු හින්දානේ මොනසෙට එහෙම කරන්න පුළුවන් එකද තමන්ගේ පැත්තට වර්ධනවා ගන්නවා. ඒ වගේ කළ කුසලයක් හෝ සිහි කළා, එයා කරපු හොඳ දෙයක් හෝ සිහි කළා, සසර ඥාතිත්වයේ හෝ සිහි කළා, නැතිනම් තමන්ව සිහි කළා, තමන්ගෙන් මෙබඳු දෙයක් වුණොත් කෙනෙක් ඒකට වෛරී බඳ ගන්නවට තමන් කැමති නැහැ වගේ, එක්කෙනෙක්ගේ වරදට වෛර බඳ ගන්න සුදුසු නැති බව සසර ඥාතිත්වයේ හෝ සිහි කළා, නැත්නම් තමන්ගේ කර්ම දෝෂයේ හෝ කියලා මෙනෙහි කරනවා හිතනකොට අර පුද්ගලයා එක්ක තියෙන පටිඝිත අතහැරෙනවා. ඒ වෙලාවේදී මෛත්‍රී අමනාපය දුරු කිරීම පිණිස මෙත්තිත වඩන්නේ ඔහොම. තේරුණා නේද? ඒ විදිහට. ඊට පස්සේ හිතේ හිතේ කතා කරන විතර්ක ගතිය අඩු වෙنده ආනාපානසති. යම්සේ දූවිලි තියෙන බිමකට එක චූටි වැහි පොදක් ගිය හැටි වහා දූවිලි අතුරුදහන් කරනවා වගේ මේ ආනාපාන සතිය වහා විතරක සංසිඳවනවා කියලා තමයි තථාගතයන් වහන්සේ පෙන්නේ. ඉතින් ඒකෙදී තොල් දෙක ගාව හෝ නාසිකාග්‍රය ළඟ හිත තබා ගන්නවා. හිත තබාගෙන සිහි ඇතුවම ආස්වාස කරනවා, සිහි ඇතුවම ප්‍රස්වාස කරනවා. සත්‍ය නිමිත්තේ දැනුම් සහිතවම ඉන්නවා. ආස්වාසයක යන්නෙත් නැහැ, ප්‍රස්වාසයක යන්නෙත් නැතුව අස්වාස ප්‍රස්වාස වෙන බව දන්නෝ සති නිමිත්තෙම ඉඳි. එතකොට තමන්ට සති නිමිත්තයි අස්වාස ප්‍රස්වාසය ගැන දැනුමක් විතර තියෙන්නේ වෙන දැනුමකට යන්නේ නැහැ. පෙරලා හරි හිත අහකට ගියොත් ආපහු මතක් කළ සති නිමිත්තට ගන්න. ඊට පස්සේ අනිත්‍ය සංඥාව වඩනකොට අනාත්ම සංඥාව පිටනවා කියලා කියන්නේ අපි කියමු අපිට කෙනෙක් කියලා සිහි කරන්න පුළුවන් නම් දැන් මම මෙහෙම සිහි කරනකොටත් දැකපු පැත්තේ ඒ රූපය නිරුද්ධ වෙලා බොහෝ කල නේද කියලා බලනවා. එහෙ තියනවා කියලා බාහිර ඇති බවට සිහි කරන මේ මනස තුලින් නේද මනෝ ස්පර්ශය නැතිනකොට නැති වෙනව නේද කියලා මේ දෙපැත්තම වෙනවා. දැකපු පැත්තේ නාම රූප දෙකත් අනිත්‍යයි. ඒක ඇති බවට සිහි කරන්නේ දැන් ගෙතර කියලා සිහි කරනදී මනස පිළිබඳ වූවා කියලා බලනවා. හිත හොඳට දක්ෂ වෙන්න ඕනේ මේ කියන කාරණා ඉදන් ඈ. අපි කියමු දැන් අම්මා කියලා සිහි කරනකොට අම්මා කියලා සිහි කරනකොට මන් දැකපු පැත්තේ තිබුණු ඇහැ නිරුද්ධ වෙලා රූපය නිරුද්ධ වෙලා චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙලා ওই තුන් දෙනාම එකතු වෙනනම් පෙවුනේ දැන් ඇහැ නැතුව රූපේ චක්කු විඤ්ඤාණයෙන් නැතුව රූපේ විතරක් තියෙන විදියක් නැහැනේ ඈ තුන් දෙනාගේ එකතු වෙනනම් පෙවුනේ ඉන්නන් සංගති පස්සෝන පස්සපච්ච වේදනා වේදනා පච්ච සංඥාන විදපු දේ හඳුනවන ස්පර්ශ නැතිනකොට වේදනා සංඥාම නිරුද්ධ වෙන මං තීකල රූපයක් කියලා තීකරන විදිහේ ස්කන්ධ ටිකක් එහෙ තියෙන්න බෑ. මම අම්මා කියලා සිහි කරනකොටත් දැකපු දේ සම්පූර්ණ නිරුද්ධයි නේද කියලා බලනවා. බැලුවට එහෙම හිතුවට නෑ එහෙ තියෙන්නේ කියලා හිතනවා. හිතෙනවා තමයි. එහෙ තියෙන්නේ කියලා හිතෙන ගතිය මේ මනෝ සම්පස්සේ නිසා හටගත් එකක් නේද මනෝ සම්පස්සේ නැතිව නේද කියලා බලනවා. නෑ ඒ වුණාට තියෙනවනේ කියලා හිතනකොට නෑ ඒ වුණාට තියෙනවා කියලා හිතන්නේ තමන්ටනේ කියලා එකෙත් ඒකත් අනිත් එක බලනවා. නෑ ඒ වුණාට තියෙන කියලා ආයෙත් හිතනවා. නෑ ඒ වුණාට තියෙන කියලා හිතන ඒකත් මනස පිළිබඳුවක් නේද. එකම නිමිත්ත හතර පහ වතාවක් උඩටම අල්ලගෙන යනවා. තේරෙනවද කියන්නේ? දැන් එහෙ තියෙනවා කියලා පෙන්නනවා එහෙ නිරුද්ධ වෙලා තියෙනවා කියලා පෙන්නන්නේ මනසටයි කියලා බැලුවට නෑ එහෙ තියෙනවා වගේ තේරෙනවා. නෑ එහෙ තියෙන කියලා තේරෙන්නේ Tamanටනේ. ඒද මනෝ ස්පර්ශයක් නේ ඒක දානිත්‍යයි. ආපහු නෑ ඒ උනට තියෙනවනේ කියලා හිතන. නෑ එහෙම තේරෙන ගතියත් මනස පිළිවෙත්. මේකේ දක්ෂයක් වෙන්න ඕනේ. ඔහොම ගත්තාම හරි ඉක්මොන්ට උඩට වැටෙනවා මේකේ. ඊට පස්සේ එහෙම ගියාම උඩට හරි ඉක්මොන්ට ඇස් දෙක වහගත්තාම ඇරලා තිබුණා දැන් මෙහෙම ඉද්දිම මේ මාව අල්ල ගන්න පුළුවන් මේ මම කියන හැඟීම අස්මිමානේ මේ මම කියනක රූපෙ වෙන් කළා මම කියන ගතිය හිතට අල්ලගත්තා මේ මම කියන හැඟීම මොන ස්පර්ශයෙන් සහතගත් එකක් එක නැති වෙනව නේද කියලා බලන්න පුළුවන්. ඔන්න ඔය පැත්තෙන් යන්න පුළුවන් මේ අනිත්‍ය සංඥාව වඩ වඩ උඩටම අන්න එතකොට තමයි මේ ශරීරයේ සම්පූර්ණ මම කියන දැකීම අත්හැරෙන ස්පර්ශායතන හය පැත්තේ නුවණ දැකපුදී පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුම නිරුද්ධ වෙලා අපි මුලදී කතා කළානේ සැබෑ නැහැ ඇත්තනේ මතකද? ඔය ධම්මසංගණිය වටින්නේ ඔන්නෝතෙන්ට. ඇහැ අහුත්වා සම්භූතං හුත්වාන භවිසති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. රූපේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කිව්වේ ඌ උගන්වන්නේ ඇයි? ආ මේ භ්‍රමචර්යාවට ඒකාන්තේ නිවන පිණිස පවතින පණිවිඩය. එහෙනම් පෙනුණු ඇහැ දැකපු රූපේ ඉතුරු නැතුම නිරුද්ධ වෙලා. එහෙනම් ඇති බවට සිහි වෙන්නේ මනෝ සම්පස්සයකින් කියලා හඳුනගන්නේ මේ ඇති බවට සිහි වෙන එක මනෝ සම්පස්සයක් කියන එක ගන්න මොකක් නිසාද? දැන් දැකපු දේ නිරුද්ධ වෙලා. ඒදී ඇති බවට සිහි වෙන එක අනිත්‍යයි. නෑ ඒ උනට තියෙනවා කියලා තේරුණොත් ඒද තියෙනවා කියලා තේරෙන ගතිය මෙහෙම වෙන්න ඕනේ. මොකද එයාට තියෙන හයිය වෙන මොකුත් නෙමේ. ඇහැ ඉපද නිරුද්ධ වෙච්ච එකක් පෙර නොතිබීම හටගෙන නිරුද්ධ වෙනවා. රූපේ පෙර නොතිබීම හටගෙන නිරුද්ධ වෙනවා කියන නුවණයි. ඒ නුවණම විතරයි මෙයාට නෑ මේක මනස පිළිබඳ වූවක්මයි කියන්න තියෙන තහවුරු කරගෙන තියෙන සාක්ෂිය. අර ධර්මයේ තාම පේන්නේ නෑ. නමුත් පෙළ ධර්මෙන් අර්ථ සහිතව ඉගෙනුවා ඇහැ ඇහැ හඳුන්වන්නේ පෙනෙන කෘත්‍යයෙන්, පෙනීම හඳුන්වන්නේ ඇහි කෘත්‍යයෙන්. දෙක ක්‍රියාවෙන් පස්සේ නිරුද්ධ වෙන අංශක තියෙන එකක් නෙමෙයි කියන එක. ඒකයි එයාට ඒ ඉගෙනගත ධර්මය ඒ ආත්මින ශක්තිය මේ අන්ති සංඥාව වඩා. එතකොට මේ ස්පර්ශ නිසා හටගත්ත දේ ස්පර්ශ නැතිව නැති වෙනවා කියන බලන. මෙහෙම අනිත්‍ය බලනවා. හැබැයි මේ තුලින්ද වෙන්නේ සමතේක කෘත්‍යයක් වේවි. නෑ මේ අපේ මානිය දුර වෙන පැත්තෙන් වෙන්නේ මෙහෙම උපදින උපදින බාහිරයේ සිහි කරගෙන උපදින උපදින විතර්කයේ හඳුනගෙන අනිත්‍ය බලන්න පුළුවන්. ඒක කොච්චර දක්ෂවද කිව්වහම ඊට පස්සේ මේ මම කියලා හිතෙන ගතියද තමන් කියලා සිහි වෙන එකද මනෝ ස්පර්ශින්ස පහළ වෙන සංඥා මාත්‍රයක් කියලා හඳුනගෙන ඒකත් අයිති බලන්න පුළුවන්. මේ විදිහට ඔහොම බලනකොට මේ කය මම කියන ගතිය ටික මැකෙන. ඔහොම භවනා කරනකොට කල්යාණ මිත්‍ර ඇසෙනුන් ආයෙත් මෙහි අවවාද අනුශාසනා ලැබෙන ස්කන්ධයේ ගුදී බලන්න මෙහෙමයි. වීර්ය ඇති කරගන්න ඒක වටිනාකම ඊගාට දස කතා වස්තු. එතකොට සිල්වත් වීම පිළිබඳ පණිවිඩ ටික ලැබෙනවා. එතකොට මේ ධර්මතා පහ තමයි දියුණු වෙන්නේ. ඔය ටික වඩන්න කෙලෙස අඩු වෙනවා. ඕකේ ඔය ටිකෙන්ම කරන්නේ සමතේක කෘත්‍යය. එළඹ සිටින අන්තිමට ස්කන්ධයන්ගේ උදේ වේ දන්න අනුවත් චතුරාර්ය සත්‍ය ස්කන්ධ ටික උදේ කියලා කිව්වේ දුකේ උදේ. කන බොන ආහාරෙන් හැදුණු රූපේ ඇත්ත ඇති ඇති නොදන්නා කම නිසා තණ්හාව ඇති වෙන විදිහට හිතින් කීම් කිරින් කළා නේද මේ දුක හදාගත්තේ. ඔය ආහාරෙන් හැදෙන රූපේ ඇත්ත ඇති ඇති දැකලා තණ්හාව ඇති වෙන විදිහට හිතින් කීම් කිරින් නොකලේ නම් ඔය රූපේ කැඩෙන බින්ද දවසට දුක එන විදිහේ ගතියක් ඉතුරු වෙන්නේ නැහැ නේද කියලා බලන. ඔය නුවණ එන්නෙන්ද මොහු කරනවා. එදාට ඔහම උදේ වැය බලන්න එයාට තේරෙන්නේ අනාත්ම රූපයකක අවිද්‍යාව යුක්ත තණ්හාව ඇති වෙන විදිහට හිතලයි මේක හදාගත්තේ කියන උත්තරේ එනවා. තියෙනවා ඉබේම. හිත සමාධි වෙනකොට පේන අර්ථේ. ඒ ටික සන්තකේ තියාගෙන තමයි රාගය දුරු කරන්න අසුභ භාවනාව කියනකොටත් අනාර උපාය ගන්න ඕනේ. එහෙම නැතුව රාග නිමිත්තේ කෙස්ලොම් නියදත් සම්මස් කියලා බලන්න බෑ. ඒකත් කමන්නේ වගේ තැනකින් තමයි තේරෙන්නේ. මොකද රාගය කියන එකේ ගතිය ඒක ස්වභාවය. ඒක ආධර්මයක් කියන්නේ මේ. නමුත් ලක්ෂණේ මම මේ කියන්නේ. තරහව ගත්තාම සීල සත්‍ය නිදුක්ඛ නිරෝගී සුවපත් වේවා කිව්වට හරියන්නේ නැහැ. පුද්ගලයෙක් කෙනෙක් කරන බයනම් ගැටෙනකම එන්නේ. ඒකම ඉලක්ක කරගෙන ඒ ගැටීම ඒ යමනාපි දුරු වෙන්න මෙනෙහකට යුතු. ඊට පස්සේ විතරක හඳුන්වන්න ආනාපාන සතිය වඩන්න අස්මිමානෙ දුරු වෙන්න අනිච්ච සංඥාව වඩන්න. බාහිර ස්පර්ශ ආයතන හතගෙන නිරුද්ධයි කියලා බලන්න. එහි ඇති බවට සිහි වෙන්නේ මනෝ සම්පස්සයක් ඒක අනිත්‍යයි. නෑ ඒ වලට තියෙන්නේ මනසනි කියලා තේරුනේ නෑ ඒ වලට එහෙ තියෙන්නේ කියලා තේරෙන්නේ තමන්ට. ඒකද මනෝ සම්පස්සය. ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා කියලා මේ වගේ ඉපද නිරුද්ධ වූ හිත විදර්ශනා කරනවා හිත හතක් යනකම්. ඔය භංග ඥානය වගේ ඥානයක් විස්තර කරනකොට තමයි මම අකුවාකෝගේ දැක්කේ මට මතක විදිහක උද්‍යව ඥානයේ භංග ඥානය වගේ තැනක. ඒ භංග ඥානයේදී මේ සිතේ භංගය දකින්න ඊගව සිතින් ඊගව සිතේ භංගය දකින්න ඊගව සිතින් ඒ වගේ මේ ඔහොම හිත ගණනක් පස්සට පන්නගෙන යන භංගය දකින්නවා කියලා කියන්නේ බිඳීම දකින්න අනිත්‍ය බල. එහෙම කරනකොට තමයි ඇතුළතින් අනිත්‍ය සංඥාව වැඩෙනවා. වැඩුණාම මෙහෙම ඉන්නකොට මේ මම කියලා සිහි කරන්න පුළුවන් කමද අහු වෙනවා Tamanට. මේකද මනෝ සම්පස්සයෙන් හටගත්තේ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙන්ම තමන්ව වෙනම අල්ල ගන්න පුළුවන්. මේ කයට අයිති නැතුව දක්ෂ වුණාම හිතට අල්ල ගන්න පුළුවන් මම කියන හැඟීම තනි කරලා. මම කියන හැඟීම සිතේ තියෙන විතර්කයක්. එතකොට මම කියන හැඟීම කයට බහැලෙන්නේ නැහැ. එතනට දක්වනවා. බොහොම කියන්න එන කොට අන්තිම මොහොතේ මේ මම කියන හැගීම එහෙම නතර කරන්න පුළුවන්. එතකොට ඕනම එතනින් තමයි අපි කියමු භාවනා කරන කකුල හොට්ටටම කැක්කම කියන්නේ සුත්තක තෙලෙන්නේ නැති ඉන්න පුළුවන් මේ පැත්තේ මේ මම කියන හැගීම අල්ලගත්තාම මෙයා හොට්ටට තේරෙනවා මෙයා මගේ කකුල කියලා නැමෙන හැටි. එතනින්ම අල්ලගන්නකොට පාතර බයි ඒ තරම් එන්න පුළුවන් දක්සර උඩට. මොන ඔය මත්තමට තමයි අන්ති සංඥාව වඩන්නේ. අන්ති සංඥාව වඩන්න පුළුවන් එක 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 ආකාර තියෙනවා. ඒ හැමතැනකටම තමන්ට අනිත්‍ය සංඥාවට හයිය තමයි මොකද්ද? එහේ අනිත්‍ය, ඒ රූපය අනිත්‍ය. රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය අනිත්‍ය බව. එහෙන් ඇහැයි රූපයයි දෙක ඒ ස්පර්ශං උප වේදනාව ඒ රූප සංඥාව ඒ රූප සංචේතනාව ඒ දැනගත් හිත අනිත්‍යයි කියලා දැකපු කමයි එයාට අනිත්‍ය වෙන ධර්මයක් කියලා දන්නා කමයි මේ අනිත්‍ය සංඥාව වඩන්න තියෙන දැන් දැකපු දේ අනිත්‍යයි නම් ඇති බවට සිහිවෙලදී මනෝමය කියන එක ඉබේම තියෙනවා ඒ මනෝසම්පස්යෙන් හටගත්ත විතර්කයේ මනෝසම්පස්ය නැති වුණ නැති වෙනවා. හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ එනේ විතර්කයේ අනිත්‍ය බලනවා කියලා මේ කරන දේ සමතයක් හැම එකකම නෙමෙයි මේ අනිත්‍ය භවනාව කරන වෙලාවට විතරයි. ඊගාවට කුසල ධර්මයන් උපදින වෙලාවෙදී නුවණින් ධර්මයක් මෙනෙහි කරන වෙලාවෙදී ඒ හිත තනි තේ නිකේ කියා කියන්නේ හැම මනසක්ම හැම විතර්කයක්ම වාරණය කරන්නේ අකුසල විතර්කයක් විතරයි අස්මිමානිය ගෙවන්නේ විතරයි මේක දක්ෂ වෙන්න ඕනේ ඒක කෙරෙන සමතයකින් සමත වෙන්න අස්මිමානිය ගෙවන්න මේ විදිහට අනිත්‍ය සංඥාව වඩනවා ආයත් නතර කරනවා නතර කළා ස්කන්ධෙන් උදිරය බලන හිතාමතාම තමන්ට සිහි නොවුනත් අපි කියමුකෝ මෞමල දුක මත විඳින්ද වෙන්නේ කොහොමද? තමන්ව තමන්ට පරිශ්‍රණය කරගන්නවා. ලෝකය තමන්ගේ අම්මා මැරිලා කෑද්දා අඬනවා නම් විලාප දෙනවා නම් එයා අම්මා මැරිලා අඬන දුක එයාට හැදුනේ කොහොමද? තමන්ට බලන්න බැහැ නම් තව කෙනෙක්ගෙන් බලන්න. එයාගේ ඇස් ඉදිරිපිටට ආපු රූපයක් තියෙනවා නම් කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නේද තම්මත් ඒ රූපය ඇස් ඉදිරිපිටට එනකොට ඒ රූපය ඇත්ත නොදන්නාකම නිසා ඒ රූපය හිතෙන් සිහි කරගෙන තණ්හාව ඇති වෙන විදිහට මේ මගේ අම්මා නේද අම්මා මෙහෙමයි කියලා එයා හිතින් කින් කිරින් කළා ඒ ටික මේ පෙනෙන දෙයට අයිති කියලා ඒ අවිද්‍යා කර්ම තණ්හකේ කෙලෙස් ටික පෙනුණු රූපෙට ගැට ගහගෙන අයිති කියලා වහල්ලා උපාදාන කරගෙන හිතපු එකේ දෝෂෙට නේද එයාට ඒ රූපේ බින්දෙන දවසට අම්මම වගේ දුක ආවේ කියලා හොඳට පේනවා. එතකොට රූපය වෙනම සිද්ධියක්, මානසික කෙලස් ටික වෙනම එකක්. ඒ දෙක මේකට බහලා නේද එයා මවවල දුක විඳින්නේ කියලා දන්නවා. ඇස් දෙක ඉදිරිපිටට ආපු රූපේ ඇත්ත ඇති හැටි පෙන්නලා ඒ රූපේ කෙනෙක් පුද්ගලයෙක් කියලා සිහි කරගෙන හිත හසුරුවේ නැත්තම් හසුරවල මේකට ගැට ගැහුවේ නැත්තම් ඒ රූපේ කරන දවසට එයාට මවමලු දුක එන්නේ නැහැ නේද? ඒකද එන්න මෙතෙන්ටත් මවමලු දුක ඇවිල්ලා තියෙන්නේ එහෙම නේද? කොහොමද පියාමල දුක කෙනෙකුට එන්නේ? එනවනම් එන ක්‍රමයක් තියෙන්න බෑ ඈ? පියාමල දුක හැදුනේ කොහොමද කියලා බලන්න. දැන් රූපේ පෙන්නනවා කනඹුන බත් පාන් කවුරුන්ට අනාත්මයි ඒ නිසා හැදෙන රූපේ කෙස්ලොම් නියද ධම්මස්හාර එකක්ව සත්ත්ව පුද්ගල ආත්මීය දේවල් නෙමෙයි. එබඳු රූපයක සතහනක් තමයි ඇස් ඉදිරිපිටට ආවනම් ආවේ එනවනම් එන්නේ මිසක වෙන එකක් ආය පුද්ගල රූපයක් එන්න බෑ. ඒ රූපය ඇත්ත නොදන්නාකම නිසා ඇස් ඉදිරිපිටට එන රූපේ සිහි කරගෙන මේ මගේ අප්පච්චි අප්පච්චි මට ඛණ්ඩ දුන්නා බොණ්ඩ දුන්නා මෙහෙම රස්සාවක් කළා කියලා තණ්හාව ආදරේ සෙනෙහස කියන එක ඇටි වෙනකන් තමන් හිතලා අවිද්‍යාව තණ්හා කර්ම කියන gati ටික මනසේ පෝෂණය කළා මේ ටික ඔක්කොම අයිති රූපෙට මේ පෙනුණු දේ ගැනයි තමන් හිතන්නේ හිතුවේ පෙනෙන දෙයටයි කියන දෙක යා කරපු මෝඩකමටයි මේ දුක ගිරත් යන්නේ ඇයි එහෙම තමන් හිතාගෙන හිටියට අර රූපේ අනාත්ම නිසා රූපේ කැඩෙනවා කැඩෙන රූපේ කැඩෙනවා බිඳෙන රූපේ බිඳෙනවා පළුදු වෙනවා එදාට පියා මල දුක පියා ලෙඩ වෙච්ච දුක පියාට අසාධාරණය කරපු දුක් පියාගේ අතපය කැඩිච්ච දුක් එයාට විඳින්න වෙනවා කියලා හොඳට බලනයි තමයි චතුරාර්ය සත්‍ය බලනවා කියන්නේ හොඳට දන්නවා එයා ওই රූපේ ඇත්ත ඇති හැටි දැකලා මනස තුල මේ වැරද්ද හැදුවේ නැත්තම් වැරද්දක් කළා ඒක මේ රූපෙට ගැට ගැහුවේ නැත්තම් ওই රූපේ කැඩෙන බිඳුන දවසට කෙනෙක් මළු දුක විඳින්න වෙන්නේ එයාට ඇත්ත පෙනේ කැඩෙන දේ කැඩුනා බිඳින දේ බිඳුනා කියන තැනක උටොඩ ලොකු ගැම්මක් එනවා දැන් අද ඇත්තටම අපිට ඕගොල්ලන්ට තේරෙන්නේ තාත්තා ඉන්න තැනක තාත්තා නැහැ කියලා බලන්න උගන්වනවා වගේ මේ පේන්නේ තාම ඕගොල්ලන්ට තේරෙනවද අම්මා ඉන්න තැනක තාම ඕගොල්ලන්ට තියෙන්නේ බාහිර අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා එතන අම්මා නැහැ කියලා බලන්න කියනවා තාත්තා නැහැ කියලා බලන්න කියනවා වගේ තැනකින් තමයි ඕගොල්ලන්ට තේරෙන්නේ නමුත් මේ ධර්මයේ දකිද්දී යෝක හාත්පස වෙනස් අනාත්ම තැනක අම්මා කියලා ගත්ත එක වැරදි කියන එකයි පෙන්වන්නේ අනාත්ම තැනක තාත්තා කියලා ගත්ත එක වැරදි කියන එකයි පෙන්වන්නේ කියන එක තුනක් එනවා තේරෙනවා කියන්නේ ඒ කියන්නේ අද තාම හිතෙන්නේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා අම්මා ඉන්න තැනක අම්මා නැහැ කියලා බලන් උගන්නනවා වගේ ඒ හින්දා ලොකු හිතට දැනෙන්නේ නැහැ ඔයගොල්ලන්ට ඒ මනස මේ නුමුහුකලකේ ලක්ෂණය. නමුත් මේම සීලයක පිටලා හිත වඩවඩ මෙහෙම බලනකොට ওই දෙක මාරු වෙනවා. නෑ මේ පෙන්නන්නේ අනාත්මෝ තන කම්ම කියලා ගන්න එක වැරදි නේද කියලා මේ පැත්ත හොඳට ඉස්සෙල්ලා අනාත්මය දකිනි. තමයි ඒ රූපේ මෙහෙම ගත් එක වැරදි කියන එකයි. ඒ රූපේ මෙහෙම ගත්ත කමටයි මේ විපාකේ. මේ විදිහට දුක් විඳින්නුනේ කියන උත්තරයක් එනවා. එදාට තමයි තමන්ට හයිය තියෙන්නේ තනියම නැගෙහෙටින්. එතෙක් අතින් ගල්ගෙන යන්නම වෙනවා. කියන තාම අපිට ස්පර්ශ ආයතන හයේ ලෝකේ තියෙනවා. ඒක ඇත්තයි. ස්පර්ශ ආයතන හයේ රංගදී මුතුමැණික් නෑ අම්මා තාත්තා සත්‍ය පුද්ගලෝ නෑ කියලා පෙන්වන දර්ශනය බොරු වෙලා. ඉන්නවා තියෙනවා කියන එක ඇත්ත වෙලා තියෙනවා. ඕක තමයි සම්මතය කියන්නේ. අසම්මතය කියලා කියන සම්මතයෙන් ඔබට යන්න වෙනවා ඒ පැත්තේ ශුන්‍යතාවයක් එහෙ තියෙනවා ඉන්නවා කියන ටික මනෝමය විතර්ක හැබැයි කිසි වෙලාවක ගන්න එපා ලෝකයේ හිතේ කියලා මෙහෙම ගන්න පුද්ගල භාවයේ හිතේ පුද්ගල භාවයේ සත්ව භාවයේ කෙලෙස් ටික හිතේ පුද්ගල භාවයෙන් දුක් විඳින්න පුළුවන් ටිකත් හිතට හැබැයි ඒකට ඒ පුද්ගලකම පවතින්නේ මේ සැබෑවටම තියෙන රූපය අතුරු කරගෙනයි. සැබෑවටම තියෙන රූපෙට බහලයි ඔය මනෝමය ලෝකේ ජීවත් වෙන්නේ. සැබෑවටම තියෙන ලෝකේ රූපය ඇත්ත දැකපු දවසට මනෝමය ලෝකේ පවතින්නේ. අර මං කිව්වේ උපමාවක් කියන්නේ අර ධිට්ඨි හතරට සමානක චුම්බක කාන්දම් කැඩි හතරක් මැදි කරලා තියලා ඒකේ බලයට මැද යකඩයක් තියෙනවා. එතකොට දැන් මේ අහසේ යකඩ කෑල්ල තියෙන්නේ. යකඩ කෑල්ල අහසේ තියෙන්නේ මේ පැත්තේ පිටියේ තියෙනවා කාන්දම් කෑල්ලක් සමානයි බලේ. මේ පැත්තේ කාන්දම් කෑල්ලක් තියෙනවා පිටිය හතරෙම කාන්දම් කෑල්ල තිබුණාම සමානව එක පැත්තකටවත් යන්නත් බෑ එන්නත් බෑ. රවැද්දේ හම්බුනට මේ අපේ දීජ ගෑස් කැරේ කියලා පෙන්වන්නද පෙන්වුවා කියන්නේ එහෙමනේ. දැත්තේ රවුල හම්බුනේ දර්ගෝවේ තරගනේ කි. තොටුමි රවුල හම්බුනේ දෙද්දේ බැටල් එක මොකට. ඉතින් තොටුමි හම්බුනවා. මේ හම්බුනු මොකද කරන්නේ වටාපත ඇල්ලුවල එක පැත්තේ බිත්ති එකට. ඩාංගල් ගිල්ල යකඩ යනවා ගිහිල්ලා. සම්වර්තාවේ බිඳිලා. ඒ වගේ මම මෙතෙන්දි උපමාවට ගත්තේ දැන් කාන්දම් කෑල්ලේ හතරේ බලෙන් යකඩේ මැද තියෙනවා හැබැයි එක කාන්දන් කැලකටත් අයිති නැහැ. කාන්දන් කැල නිසාම යකඩේ තියෙනවා. යකඩේ එක කාන්දන් කැලලියකටවත් අයිති නැහැ. මේ කාන්දන් කැලලි හතරේ අනුග්‍රහය නැති වුණොත් මේ යකඩේ පිහිටන්නත් බෑ. නේ. ඒ වගේ ස්පර්ශ ආයතන හයට මැදි කළා මම අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නංගි මල්ලි රන් රිදී මුතු මැණික් යාන වාහන වලින් හැදුණු ලෝකයක් තියේ. ඔය ලෝකෙ මේ ස්පර්ශ ආයතන හයේ එකකටවත් අයිති නැහැ. ආයතන හයෙන් එකකටවත් අයිති නැහැ. මන ආයතනයටත් හිත පැත්තේවත් කියන්න අයිතියක් නැහැ. හරිද? පංචායතනයටත් මන ආයතනයටත් එකකටවත් අයිති එකක් නෙමෙයි, කෙලස් ටිකක් නෙමෙයි. මේ ටික ස්පර්ශ ආයතන 6 නිසා ස්පර්ශ ආයතන 6 බලෙන් තියෙන ස්පර්ශ ආයතන එකකටවත් අයිති නැහැ. යම් වෙලාවක මේ ස්පර්ශ ආයතන 6 අසමතුලිතතාවයක් ඇති වුණොත් ස්පර්ශ ආයතන 6 එකක් හරි පිරිසිදු දැක්කොත් කවතින්ද නැට්ටක් ගල වැටෙනවා. ලෝකෙම යනවා. මේ අපි මෙච්චර ඇත්තමයි කියලා හිතාගෙන ඉන්න ලෝකය තියෙන්නේ අපි නිකන් පොඩ්ඩක් එකක් ගවේෂණය කරලා බලමු. ඔගොල්ල හැමෝටම ඉන්නවනේ මම. අපි හැමෝගම මේ මම කියනවනේ. හරි. දැන් රූප බලන්නේ කවුද? මම. සද්දය අහන්නේ කවුද? මම. ගඳ සුවඳ ලබන්නේ මම. රස විඳින්නේ කවුද? මම. ස්පර්ශ ලබන්නේ කවුද? මම. ධර්මාරමණයෙන් දැනගන්නේ කවුද? මම. ඔය හැම කරන මම කොහේ ඉඳලා දුක කරන්නේද? දැන් රූප බලන සිද්ධිය තුල කෙනා ඉඳවැන්නේ දැන් රූප බලන්නේ මමනේ. ඒකෝ දැන් බලන රූපෙන් වෙනස්නේ බලන්න වෙනත් මමයි රූපේ බලන්නේ. හරිද? බලන රූපෙම තමන් තමම්ම රූපේ වෙලා නෙමෙයි දැන් රූපෙ පෙනෙන්නේ කාටද? මට. එතකොට පෙනෙන සිද්ධිය අනිකක් පෙනෙන්නේ තමන්ටනේ. එතකොට දෙකක් දැන් නේ. තමන්ට රූපෙ පෙනෙනවා. සද්දය අහන්නේ මම. ගඳ සුවඳ දැනෙන්නේ මම. රස විඳින්නේ මම. ස්පර්ශ ලබන්නේ මම. කයට ගැටෙන දේවල් විඳින්නේ මම. සිතෙන් ධර්මාරම්මණය දැනගන්නේ මම. ඔය ආයතන 6ට අමතරව ඔය ආයතන 6ම දැනගන්නා වූ මම ඉන්නේ කොහෙද? ඔය දැන් ආයතන 6ෙන් ආයතන 6ම දැනගන්නවා මම. මම අයිති කොයි ආයතනද? ඇහැටද? නැහැ. කනටද? නාසයටද? දිවටද? ඔය එක එක ආයතනයකට බහලන්න ගියොත් මාව එකකටවත් බහලන්න බෑ. ආයතන 6ම දැනගන්නා වූ මමත් ඉන්නවා. මාව ඒ ආයතන වලින් පේන්නේ නැහැ. ඔය ආයතන ටික නැත්තම් මට ඉන්නත් බෑ. එතකොට හොඳට තේරෙයි ආයතන 6ම දැනගන්නා වූ මම කියනකොට හත්විනියක් නිර්මාණය වෙලා. ඔකට හොඳ උපමාවක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ සූත්‍රේ නම මතක නැහැ. ඒ කියන්නේ යව මිටියක් අරගෙන පුද්ගලයෝ 6 දෙනෙක් මෝල් ගහක් අරගෙන ගහනවා මේ යව මිටියට. ඈ? යව ගල පුත්‍රය. එතකොට මෝල් ගස් පාරවල් 6කින් පහර කරන යව මිටිය බෙහෙවින් තැලෙනවා. ඔය මදිවට 7 දෙනෙකුත් ගෙනල්ලා මෝල් ගහක් ගෙනල්ලා ගහනවා. මෝල්ගා 7 වෙනි පාර කන යවුටි බෙහෙවින් තැලෙනවා. ඒ වගේ මහන් මේ ස්පර්ශ ආයතන 6 නිසා දුක් විඳිනවා. ස්පර්ශ ආයතන 6ම වමයි කියලා ගන්නා වූ චන්දරාගය 7 වෙනියා චන්දරාගය නිසා බෙහෙවින් දුක් විඳිනවා කියනවා. ආයතන 6ම මම කියලා ගන්නකම තමයි චන්දරාගය. කෙලෙසෙන්නේ. මේ තමයි හොඳටම ගුටි ගන්න පුළුවන් කෙනා. ආයතන 6 නිසා යම් අපහසුකමක් එනවා නමුත් බිහිවින් කුටි කන්න පුළුවන් කෙනා ඉන්නේ මේ හත් වෙනියා මම. ඇහත් මගේ, කනත් මගේ, නාසයත් මගේ, දිවත් මගේ, ශරීරයත් මගේ, හිතත් මගේ. ඔන්න ඒ තණ්හාවට කොච්චර කැලී තියෙද කියලා බලන්න. ඔක්කොම ටික මගේ. එතකොට මෙන්න මේ හත් වෙනියා තමයි නන්දි රාගයේ මේ මම කියන හැඟීම් ජීවිත ආසාව. එයා ආයතන 6 නිසාම පවතිනවා. නමුත් ආයතන 6 එකකටවත් අයිති ගන්නෙ. ඒ නිසායි මෙයා වහින් කරන්න පුළුවන් ආයතන ටික පිළිසින් දැකලා ඔය චේතු විමුක්ති කියලා කිව්වේ මෙයා යන ටිකට. මේ ගෙවිලා යන ටිකට. කෙනා කෙනාට මේ මම කියලා සිහි කරන්න පුළුවන් අස්මිමානය එක්ක නන්දි රාගයේ යෙදිලා මේ තියෙන්නේ. ඉතින් ඒක හරි අමුතු තාක්ෂණයක් පුතේ, විද්‍යාවක්. හැබැයි මේ ලෝකේ යම් කිසි කෙනෙක් කායික බලෙන් මුළු විශ්වයක්ම නැත්තම් සක්වලක්ම දිනුවටත් වඩා දිනුවා වෙනවා කෙනෙකුට මේ තමන් විඳිනා ගන්න පුළුවන්. ඒකට යන්න තියෙන නොවරදිනම පාර තමයි මේ ක්‍රමය. ඔය ඔස්සේ ගියොත් නොබෝ දවසකින් තමන් තමයි තේරෙන්නේ ඒ වටිනාකම කොච්චරද කියලා. වෙන කිසිවක් ගැන හිතන්න එපා. ශ්‍රද්ධාව තබා ගන්න ඔය පෙන්වූ පටිච්චසම්පාද න්‍යායයට ඔගලන්ට තියෙන එකම ධාවන පතේ, එකම ගමන් මඟ පටිච්චසමුපාද ධම්මේ ඥානම්, පටිච්චසමුපාද ධර්මයේ කියන පෙර දෝෂ නිසා අද හටගත්ත ටිකක් ඒකේ තියෙන ඇත්ත නොදන්නාකම නිසා වර්තමානයේ ඇතිවෙන කෙලෙස් පැත්තත් ඒකට දැනුත් පුද්ගල භාවයෙන් දුක් විඳලා මතුවටත් මේ වගේ කයක් හැදෙනවා කියන මේ සිද්ධාන්තියයි මෙතන තියෙන හදවත මූලික හරය. ඔය ටික හරියට ලැබුණාම උත්තර ටික ඔක්කොම එක පෙළට එනවා. ඊගවට ඒ කාන්ත මේක කට කළ හැකි කියන උත්තරයකුත් එනවා. උත්සාහය මත මිසක ප්‍රාර්ථනාව මත නෙමෙයි තියෙන්නේ. මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇටියේ දකින්න උත්සාහවත් වෙන්න වෙන්න. මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත පෙනෙනවා කියන්නේ වැරද්ද හිටින්නේ කියන එක. වැරද්ද නොහිටියොත් මේ පුද්ගල භාවයෙන් එන දුකත් මතු මේ වගේ කයක් සවිඥානික වෙනවා කියන එක නොවෙනවා කියන එක ධර්මතාවය. මොකද අතීතයේ වෙච්ච සිද්ධාන්තය අපිට පේනවා. ඒ වැරද්ද වර්තමානයේ ඉතුරු කළොත් අනාගතේ මේ වැරද්ද වෙනවා. අතීතයේ මේ වැරද්ද නොවුනේ නම් අද මෙහෙම නැහැ. අද නොවෙන්නේ නම් හෙට මෙහෙම නැහැ කියන උත්තරයක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ මේගිය සූත්‍රයේ මම ගත්තේ ওই ධර්මතාව ටික පැහැදිලි කරලා භවනා කරනවා කියලා, හිත වඩනවා කියලා මොන හරි දෙයක් කළා හරියන්නේ නැහැ. හිත වඩන කෙනෙක් සන්තකයේ තියෙන්න ඕනේ දේවල් මොනවද කියලා ඉතින්ලා දැනගෙන තියෙන්න ඕනේ. දැනගෙන මේ ධර්මතා පහ තමන් සන්තකයේ තබාගෙන මත්යේ ධර්මතා හතරක් වැඩි යුතුයි. පතුකෝ භගව ඒතමත්ත විදිත්වා තායම් වෙලායෙන් මං උදානම් උදාසී. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දැන වෙලාවේ මෙබඳු උදාන වාක්‍ය ප්‍රකාශ කළා කියලා. කුඩා විතර්කද, සියුම් විතර්කද, සිත අනුව පවතිනා වූ චිත්තයාගේ හිතේ මතුවීම් වෙද්ද කුඩා විතර්ක, සියුම් විතර්ක, සිත අනුව පවතින විතර්ක සිතේ යම්තාක් පවතීද අවිද්‍යා තෘෂ්ණා වශයෙන් භ්‍රාන්තු සිත්ත්‍ය ඒකාන්තෙන් අනුභවයකට යයි. කුඩා වූත් මහත් වූත් කාමාදී විතර්කයන් ඇත්තා වූ අවිද්‍යා තෘෂ්ණා දෙකින් වෙලිලා භ්‍රාන්තු බය වූ තැති ගන්නා වූ සිත් ඇතුව ජීවත්වනේ පුද්ගලයා මේ ශරීරය අතහැරලා නැවත ශරීරයකට යනවා. සිහි ඇති වීර්යවත් තැනැත්තේ සිතේ මේ විතර්කයන් දැන ඥාන සංවරයෙන් වසාලයි නම් සිව්සස් අවබෝධ කළ ආර්ය ශ්‍රාවක තෙමේ නොපහළ වූ සිතේ මේ උත්පලාවන් මුළුසුන් කළේය. නැවත පහළ නොවන්නේ බව ගමන අවසන් කළේය. ඒ කියන්නේ සිහි ඇති වීර්යවත් ඇති පුද්ගලයා සිතේ උපදින මේ විතර්කයන් නුවණින් වහගනේ නම් මේ සිතේ උපදින කාම විතර්කාදී අකුසල විතර්කයන් මුලින්ම සිදුවලා දාලා නැවත නූපදින තත්ත්වයට පත් කරයිද එබඳු පුද්ගලයාට භව ගමනක් නැත කියලා මේ විතර්ක උපදින තාක් භවයට යනවා මේ විතර්ක දුරු කරගෙනට භවයක් නැත කියලා මෙන්න මේ උදාන වාක්‍ය ප්‍රකාශ කළා. කුද්දක නිකායේ ප්‍රථම භාගයේ උදාන පාළියේ තමයි මේ දී සූත්‍රය තියෙන්නේ. එකයි මේ උදාන කොටසේ උදාන වාක්‍ය කියන්නේ උදාන ගණනවා කියලා කියන්නේ සතුටින් යුක්තව ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ තමන් වහන්සේ මේ වැරද්ද හදලා භව ගමන නතර කරපු තමන්වත් දැකලා සතුට ප්‍රකාශ කරනවා. සතුට වෙනවා තමන් කෙරෙහිම සතුටින්ම ධර්මතාවය ප්‍රකාශ කරනවා. මේ වගේ අවිද්‍යා තෘෂ්ණාවෙන් නොයේ කුඩා වූ මහත් වූ චිත්තාන පරිවර්තන විතර්ක සමහර විතර්ක තින හොයන්න බෑ. හිත එක්කම පෙරලෙන විතර්කයේ හිතට අහුවෙන්නේ නැහැ කවදාවත්. චිත්තාන පරිවර්තන විතර්ක කියන එක කවදාවත් හොයන්න බෑ. නූනට විතරයි හසුවෙන්නේ. ඒ විතර්කයේ සිත යම් තේද සිතත් එක්කම. එතකොට එබඳු විතර්කයන් පහල කරන අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යුක්තව නිතරම බය ඇතිගෙනුම් සහගත ගතියකින් යුක්ත පුද්ගලයා භවයට යනවමයි. මෙබඳු විතර්කයන් දැන නුවණින් විතර්ක සිහි ඇති වීර්යවත් ඇති පුද්ගලයා නුවණින් මේ විතර්ක සංවර කළා. මුලසුම් කළා දාලා මුල විනාශම කළා දාලා විතර්ක ඇති වෙන්න තියෙන මුල විනාශම කළා දාලා දැන් මා එයාට මෙබඳු විතර්ක උපදින්නේ නැහැ. එයා භව ගමන අවසන් කළ කෙනෙක් කියලා උදාන වාක්‍ය ප්‍රකාශ කළා. ඉතින් ඒ උදාන කොටසේ තියෙන මේගේ සූත්‍රය මතක් කළේ භවනා කරනවා කොට භවනා කරනවා කියලා කරන්න වෙන මොකුත් නෙමෙයි. මේ චේත විමුක්තිය ඉස්සෙල්ලා ඉගෙන ගන්නවා. අනාත්මෝ ස්කන්ධ ටික ආරම්භය ආශ්‍රව සහිත තමන්ගේ මනස කෙලෙස් සහගත තමන්ගේ මනස පෙන්නවා. මේ ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති ඇති දැකපු දවසට ආශ්‍රවන්ගේ මනස මිදෙනවා කෙලෙස්ගේ මනස මිදෙනවා. මේ සිතේ මිදීම පෙන්නවා. පෙන්නලා පෙන්නපු ඒ චිත්ත විමුක්තිය සිතේ මිදීම තාම මොහු කුරුල නැහැ නේ ඔයගොල්ලන්ගේ. මෙහි කිරීම පිණිස තමන්ම දැකලා කෙලෙසුන්ගේ මනස මිදෙන තැන දක්වා වෙන්න නම් කටයුතු වැඩපිළිවෙල ගැනයි මේ සූත්‍රයෙන් පෙන්නන්නේ. ඒකේ පෙන්නනවා ධර්මතා පහක් තමන් සන්තකේ පිහිටුවා ගන්න කල්යාණ මිත්‍රතාවයේ සිල්වත් බව දස කතා වස්තු දුකින් අපහසුවකින් උසහකින් දොරව හඳ ලැබෙන බව සතර සම්‍යක් ධර්ම වීණ යුක්ත වීම ස්කන්ධෙන් උදේ දන්න නෝණ යුක්ත වීම කියන ධර්මතා පහේ පිහිටන්ද පිහිටලා මත්ය ධර්මතා හතර වඩන්න. ඒක එදිනෙදා ජීවිතේ රාගය දුරු කිරීමට අසුභය ද්වේෂය දුරු කිරීමට මෛත්‍රිය විතර්ක දුරු කිරීමට ආනාපාන සති අස්මිමානෙ දුරු වීමට අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව වඩන කෙනා අනාත්මය පිහිටනවා. අනාත්මය පිහිටියාම අස්මිමානෙ සමුග්ඝාතනය වෙනවා. ditthidamiyema නිවන්තක මෙලොදීම නිවන්තක කියලා. එතකොට මේ ධර්මතා පහ මේ ටික කරන්න මේ ධර්මතා පහේ නුවණ වැඩෙනවා. මේ ධර්මතා පහෙන් අනුග්‍රහය ලැබෙනවා. මේ ධර්මතා පහෙන් අනුග්‍රහය ලැබෙන්න තවත් තීව්‍ර විදිහට අසුභ සංඥාව වැඩි හැයක තීව්‍ර විදිහට මෛත්‍රිය වැඩි හැයක තීව්‍ර විදිහට ආනාපාන සතිය වැඩි හැයක තීව්‍ර විදිහට අනිත් සංඥා වැඩි හැයක. මේ ටික තීව්‍ර විදිහට කරන්න තීව්‍ර විදිහට අනුග්‍රහය ලැබෙනවා අර ධර්මතා පහේ. නොමුහු කළ චිත්තය මුහු කරල ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදෙන තාක් ඔවුනොවුන්ට අන්‍යමන්‍ය උදව් වෙනවා මේ දෙක. මේ ධර්මතා පහ, මේ හතර ධර්මතා වඩන්න, හතර ධර්මතා වඩන එක මේ ධර්මතා පහ උරා ගන්න තමයි උදව් වෙනවා. මෙහෙම වෙලා ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදුනහම මිදීම සමගම අපුබ්බං අචරිම. පෙරත් නැ පසුත් නැ, පෙර පසු නොවි විමුක්ති ඥාන දර්ශනයක් එනවා. මොකද්ද? කේන ජාති ඉපදීම ඉවරයි. උසිත බ්‍රහ්මචර්යම් බ්‍රහ්මචර්යා වාසේ කියන භාවනා කළා ඉවරයි දැන්. හරිද? උසිත බ්‍රහ්මචර්ය කතං කරණියං කළ යුත්ත කළනා පරං ඉත්තත්තාය. මත්යකට යුත්තක් නැ කියන නුවණ එන. හැමදාම භාවනා කරන්න ඕනේ නැ. පුතේ, සසර ඉන්න සත්‍යයකට යම්තේ පිනකට ලැබෙන්න ඕන පරිසරයක් වෙයිද, දැහැමි කතාවක් වෙයිද, ඒ ආකාරයෙන්ම ලබන්න තරම් ඕගොල්ලෝ බොහොම පින්වන්තයි. ඉතින් මේ ටික කොතේ කුරා ගනීද කියන එක මම දන්නේ. ඉතින් හැම දෙනාම තමන් ගැන සිහිපත් කළා, අහිංසක ලෝකයට මේ සද්ධර්මයේ පණිවිඩය නිවැරදිව දෙන්න පුළුවන් විදිහට තමන් හැදුවලු දෙමව්පියන්ටත් බොහෝ කාලයක් මගේ දරුවා කියන කමෙන් හෝ ඔබව සිහිපත් කළ පමණකින් ජීවත් වේවා, මියගිය වේවා, මියගිය අයටත් සිහිපත් කරන්න පුළුවන්. ඈ, අනුග්‍රහය සිහිපත් නොකළා අනුග්‍රහය පිණිස පවතිවි. හැම දෙනාම බොහෝ මාදරේ සද්ධාවෙන් මේ ශාසනය හැසිරෙන්න ධර්මයේ ඉගෙන ගන්න උත්සාහවත් වෙලා මේ ශාසනය දෙරගෙන තමන්වත් දෙරගන්න කියන එක මතක් කරනවා. කෙටියෙන් කියනවා මෙන්න මේ ටික. මොකද්ද? ජරා මරණ සංඛ්‍යාත මේ ජීවිතය අජරාමර නිවනට මම හුවමාරු කරගන්නවා කියලා උත්සාහවත් වෙන්න. හොඳයි, තෙරුවන් සරණයි. Thank you.